සාදු 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 පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුබරුතු පරිදි අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මට අද ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. උපාලි මහත්මයාට ලැබිලා තියෙන එක ප්‍රශ්නක්. එහෙමනම් උපාලි මහත්මයා ඉදිරිපත් කරන්න පුළුවන්ද පළවෙනි ප්‍රශ්නය?
අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. සතිමත් පර්යංකය මම දැන් මෙතන යනුවෙන් හිඳගෙන සිටින කය වෙත අවධානයේ ගිය අතර ඉතා ඉක්මනින් හුස්ම වැටහි. හුස්ම සියුම්ව ඉන් ඩීටේල් දැන් නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් හුස්ම නැති වෙන නින්දක වැටේ. නින්දෙහි සිටි කාලයේ මතකයක් නැත. නින්දෙන් නැගිටින බව දැනෙන්නේ ඉදිරියට නැමී ඇති කය නිරීක්ෂණය වීමෙනි. නැවත කය කෙලින් කරගත් සැනින් ඉතා ඉක්මනින්ම නින්දට වැටේ. මේ අත්දැකීම වචනයට පෙරලීමට අපහසුයි. දැනීම සහ නොදැනීම අතර නොදැනී නින්දෙන් සිටින කාලයේ වැඩි. වාර්තා කිරීමට මතක දැනුණු දෙයක් නැත. දිගට සිදුවීමට සිත නොදේ. මේ අත්දැකීම 3-4 සැරයක් යනකොට නැකිනෙන්නට සිතේ. ඔබ වහන්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
ඒක ත්‍යාර පසුගිය දවස්වල අපි ධර්මදේශන 4ක් තිබ්බා මේ වැඩමුළුවේ 293. ඒකෙදී බුදුහාමුදුරෝ විස්තර කරනවා සක්කාය නිරෝධගාමිනී, එහෙම නැත්නම් අවිජ්ජා පබේද පහාන කියලා. ඒ කියන්නේ අපිට භාවනා කරනකොට මේ වගේ සක්කාය නිරුද්ධ වෙන තැන් හම්බ වෙනවා. ඒක දැනෙන්නේ නැති තැන්, නිින්ද ගිය තැන්, බෙල්ල කඩා වැටෙන තැන්. අනික් වෙලාවට සක්කාය තියෙන තැන් හොඳට කෙලින් තියෙනවා, සතිය තියෙනවා, අරමුණ පේනවා. ඉතින් මේ දෙකේදී අර සක්කාය නිරෝධයේට නැත්නම් අවිජ්ජා ප්‍රභේදයේ මෝඩකමේ ප්‍රභේද දැනෙන වෙලාවේදී බය වුණොත්, කම්මැලි වුණොත්, කලබල වුණොත් කවදාකවත් ඉස්සරහට යන්න බෑ. මේක දැනගෙන ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. මේක විපස්සනා අනුග්‍රහිතේ නොදැනීම තමයි මේ දැනෙන්නේ. ඉතින් මේ නොදැනීම දැනීමට අවදි වෙන්න පුළුවන්කම තමයි අප්‍රමාදී කියන්නේ. මේ වචන ටිකක් සැර වැඩි. නමුත් මේ බණ හතර අහනවා නම් බය හතරකින් මේ ටික විස්තර කරනවා. තුන්වෙනි බණ හුඟඳයි කියලා හුඟ දෙනෙක් කිව්වා. අන්නේ ටික පොඩක් අහන්න. ඒක මං හිතනවා කමඨාන් සුද්ධ කරන්න බලාපොරොත්තු වෙන හුඟ දෙනෙකුට වටිනා සූත්‍රයක්. චීතෝ විමුක්ති සූත්‍රය. අපි යනවා ඊගාවකට.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මට හැලබෙල තියෙන එකත් ඒට සෑහෙනම සමාන එකක්. මං හිතන්නේ ඒවා යාම වෙන්න විදිහක් නැහැ.
කියන්නේ
ස්වාමීන් වහන්සේ ඊට සමාන ප්‍රශ්න තමයි මටත් ලැබිලා තියෙන්නේ. මම දැන් සම වෙන්න ආනාපාන සති භාවනාව කාලය පැය 1යි. මම දැන් මෙතන යනුවෙන් වර්තමාන ඉරියව්වට අවදි වෙමින් භාවනාව පටන් ගතිමි. සුළු මොහොතකින් සිත කය වෙතම යොමු විය. කය ඇතුළෙම සිත කැරකවෙන බව නිරීක්ෂණය විය. ඉන්පසු සිත හුස්ම රැල්ල කෙරෙහි යොමු විය. හුස්ම වදින තැනක්, හුස්ම ගන්න තැනක්, හුස්ම ගන්න චලන ප්‍රකට වුණේ නැතත් හුස්ම ගන්නා බව හොඳින් තහවුරි. මේ වන විට කයේ තේජෝගතිය උත්සන්න බවත්, කයේ හැඩය එම තේජෝගතියෙන් බවුන්ඩරි එකක් දැම්මා වගේ පිරමීඩයක හැඩයකින් යුක්ත වන බවටත් සතිමත් වේ. මෙලෙස සිත සිතුවිලිත් ශබ්දත් කයට දැනෙන දැනීම් කෙරෙහිත් මෙම ආයතන තුනේ සීග්‍රයෙන් මාරු වෙන බවටත් සතිමත් වේ. නමුත් එකම සිතුවිල්ලක්වත් සිද්ධි නොවේ. වර්තමාන මොහොතට ලංවන්න ඒවා නිරීක්ෂණයෙන් ඒවා නිරන්තරයෙන් අතීතයට යන බව පමණක් වැටහේ. ඔබ වහන්සේ කියන ආකාරයට පිස්සු වඳුරා අත්තෙන් අත්තට පයින් ආකාරයේ මෙම ආයතන තුනේ මාරු වෙන බව පමණක් වැටහේ. ටික වේලාවකින් මට නිරීක්ෂණය වුණේ මෙම සිදුවීම කමඨහනේ ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට ලියන්නේ කෙසේද කියා සිත සිත ඉන්නා බවයි. මොකද මේක ලියවිල්ලට ගලපා ගන්න අමාරුයි. පසුව නැවතත් වර්තමාන මොහොතට සිතගත් විට නැවතත් එම ආයතන තුනේ ශීඝ්‍ර මාරු වීමකට නිරීක්ෂණය වේ. කිසිම දෙයක් සිද්ධි නොවේ. සිත පිස්සෙක් වගේ නැවතත් ආයතනෙන් ආයතයට මාරු වේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි.
ඒ ආයතන දැනෙන, වඳුරා දැනෙන, තේරුම තියෙන වෙලාවල් තමයි අවිද්‍යාව තියෙන වෙලාව. සක්කාය දිට්ඨිය තියෙන වෙලාව. ඉඳපුවාම මොනක්වත් නැතුව නිඳ ගියා වගේ, තේරෙන්නේ නැහැ වගේ, කලන්ත වුණා වගේ, අතරමං වුණා වගේ වැටෙනවා. ඒක අර අවිද්‍යාව නැති වෙච්ච වෙලාව, සක්කාය දිට්ඨි නැති වෙච්ච වෙලාව ඉතින් ඒකට අපි බය වෙන එක තමයි වෙන්නේ. අපිට බය පිස්සු වඳුරා ඉන්නකම් බය නැහැ. වඳුරා ඉන්නවනේ, ආයතන පේනවනේ. ඉතින් වෙලාවල් තියෙනවක ගිලිහෙන වෙලාවල් අන්න ඒ ටික තමයි දැන් මේ වගේ කෙනෙකුට පුහුණු කරන්න පුළුවන්. භාවනා පටන් ගන්න නැති කෙනෙකුට ඒක කියලා දෙන්න බෑනේ. සතිය නැති කෙනෙකුට ඒක කියලා දෙන්න බෑනේ. ඉතින් ඒ නිසා අන්න ඒ මට අතින් ගිලිහෙන වෙලාව, අක්‍රමිකතාව පහළ වෙන වෙලාව, අපිලිවෙල පහළ වෙන වෙලාව, මට ඕන විදිහට මේක කරගන්න බෑ කියන වෙලාවල් භාවනාවේ හොඳ සුබ නිමිත්තක්. ඒකට පක්මන්දති, පශීදති, සන්තිත්තති, අදිමුච්ඡති කියන වචන හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට බැහැ ගන්න සූදානම් වෙන්නේ. ඒකේ ප්‍රසාදේ පහළ කරගන්න. ඒක අදිමුච්ඡති වනා හොඳම ඥානයක් කියලා හිතා ගන්න. සන්තිත්තති කියද හොඳට ඇස්පිල්ලම් ගහන දෝ බලන්නේ. මේ දන්නා තැන සිට නොදන්න තැනට නානා භාවයට විනා භාවයට යන ඇති. ඉතින් ඒක තමයි අපිට කාය ජීවිතයේ නිරීක්ෂ කාය ජීවිත අපේක්ෂා තියෙන කෙනාට අමාරු දෙ. ඉතින් මේ කමඨාන් සුද්ධ කරන ශීසයෙන් කියන්නේ මේ කට්ටියට අමාරු දෙ ඇත්ත. අපි බලමු බලමු කාය ජීවිත නිර්පේක්ෂව මේක දැකලා වාර්තා කරන්න. ඒකයි කියන්න තියෙන්නේ.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඉඳගෙන මම දැන් මෙතන ලෙස පරයන්ක භාවනාව පටන් ගතිමි. මා ඉතා නිෂ්කලංක තත්වයක් අත්විඳිමි. විශාල ගල් කුටියක් මනසින් ගැලවී යාමට දරන උත්සාහයක් වැනි දේ සමාවෙන විශාල ගල් කුට්ටියක් මනසින් ගැලවී යාමට දරන උත්සාහයක් වැනි දෙයක් දැනෙන අතර ඔළුව හා පිටමත විශාල තෙරපුමක් වැනි දෙයක් දැනේ. ඉදිරි භාවනා කටයුතු සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අපේ ස්වාමින් වහන්සේට.
ඔය වගේ දැනන වෙලාවේදී මේක හෝ කමක් නැහැ. භාවනාදී මොන දේ දැනනත් හිත මනාපමනාප දෙක බලන්න. මම මේකට මනාපද, මන් මේකට අමනාපද, මේකට සාදරද, පක්ඛන්දති, පසීදති, සම්තිත්තති, අදිමුච්ඡති කියන විදිහට ඒක තමයි කමඨාණේ සුද්ධ කිරීම වාර්තාවේ තිබිය යුත්තේ. මේක වෙනකොට හොඳද නරකද, මං කැමැතිද අකමැතිද, මේ කර්ම අරමුණ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සතියෙන් බලනවා අරමුණ වෙනස් වෙනකොට, විකාර වෙනකොට, අක්‍රමිකතා එනකොට, අපිලිවෙල එනකොට මං කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා. අන්නේ සූදානමට තමයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙම පෙර සූදානමක් නැත්නම් ශ්‍රද්ධාව නැහැ. ඉතින් අන්නේ ශ්‍රද්ධාව ඇතුව වැඩේට බහිණෙකට කියන්නේ සූදානං ශරීරි. එහෙම නැත්නම් prepared mind නැත්නම් ඒ mindset එක, ඒක නම් ඉතින් කාටවත් දෙන්න බෑ. අන්නේ mindset එක හදාගෙන ගිහිල්ලා බලන්න මේ නාටක එනකොට මං කොහොමද ඒක බලන්නේ, මං කොහොමද ඒකට මුණ දෙන්නේ කියලා දන්නවනම් ආයෙත් කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. අපි යනවා ඉදිරියට.
සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. තව කාට එහෙමනම් අපි ආරාධනා කරනවා සභාවට වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අත උස්සලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. විරාජ් මහත්මයාට පුළුවන් සමවෙන්න පොඩ්ඩක්. විරාජ් මහත්මයාට පුළුවන් අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මම මේ භාවනාවට සම්බන්ධ දෙයක් නන් නෙමේ. මට ඉඩමක් තියෙනවා මීගමුවට සහ කටානට නුදුරුව. එහි අම්මා අම්මා ඉන්නවා. යම් කිසි දවසක ඒ ඉඩම සතිපාසලක් හැටියට හදන්න එහෙම බාර දෙන්න නම් මොන වගේ දෙයක් මම කළ යුතුද? අම්මා මිය ගියාට පස්සු
දැන් ඇත්තටම මේ වගේ පෙන්ඩිල් ලිස්ට් එකේ ගොඩක් තියෙනවා. අපිට ඒ ඉඩමේ විස්තරයි ප්ලෑන් එකයි ඕනේ. එතකොට මං කියන්නම්, අපිට කටානේ තැනක් තියෙනවා ප්‍රංශයේ ආමතු කෙනෙක් හදපු එකක්. අපිට දීලා නැහැ. ඒ තැනත් ඔයිට කිට්ටුව තියෙන දොරමට බලත හැකි. ඒකෙක් අපිට ආරාධනා තියෙනවා නිතර ඇවිල්ලා කටේ පාසල කරන්න කියලා. ටිකක් කරා හරි ගියේ නැහැ. මීගමේ තියෙනවා චර්චු කියලා, ඒත් කරගෙන යන තැනක් විශ්ව වර්ණකුල සූර්ය කියලා. එයාගේ තැන එයාම හදාගෙන කරගෙන යනවා. අන්නේ තැන් වලට කිට්ටු නම් අපිට හරි ලේසියෙන් සම්බන්ධ කරගෙන යන්නේ නැත්නම් හොයා බැලීම කටයුතු කරන්න. ඒ නිසා මට ඊමේල් එකකින් මේ ආරාධනාවයි හැකිනම් ඒ ප්ලෑන් එකයි එව්වොත් අපිට පුළුවන් මේක පිළිබඳව අපි දෙපාර්ශ්වය එකතු කරලා සාමූහික ප්‍රයත්නයක් යොදන්න. ඉදම කොච්චර වපසරිය තියෙනවද?
ඉදම දිගයි දෙපැත්තකින් එන්න පුළුවන් පර්චස් 68ක් විතර තියෙනවා.
ඒ කියන්නේ අක්කර එකමාරිව අක්කර කාලේ එකමාරක් තියෙනවා.
අක්කර
අක්කරක් වෙන්නේ 68ක් තියෙන්න එපායි. අක්කර කාලයි කියන්නේ 40යිනේ 60යි කියලා කියන්නේ කාලයි අරි කාලයි.
හරි එහෙමයි ස්වාමීන් වහන්සේ.
අනේ විස්තර එවන්නේ නැත්තම් නිරෝෂ්ඨ කාට හරි දෙන්න. ඒකට නිරෝෂ් මැදි වෙයි. කවුද බුද්ධ රක්කිත හාමුදුරුවෝ නෑ ධම්ම රක්කිත හාමුදුරුවෝ හෙට හරි අනිදාරි යනවා කිව්වා මී ගොමු යාගේ අම්මා බලන්න යත් එක තමයි මම ඕස්ට්‍රේලියාවේ අස්ථියාදුව යන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් ඉන්නව පැත්තක දන්න පැත්තක වුණොත් ලේසි. නමුත් ඒකට අපි මොකද්ද මේ කොහෙද මේ කියලා දැනගන්න වගේ පැවරුම කියලා මේකට අපි කියන්නේ පැවරුමයි. පැවරුමේ කන්ඩිෂන් දාන කවදාරි මේ දේවල් වුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉඩම මෙන්න මෙච්චර තියෙනවා. අහවල් තැන කියන ප්ලෑන් එකක් ඔෆිෂියල් ප්ලෑන් එකක් තියෙනවා. අපිට පත්තිරු බලන්න පුළුවන්. බැලුවට පස්සේ අපිට පුළුවන් දැන් හරියි තදයි ලංකාවේ නීතිය. ඊයේ පෙරේද ඔක්කොම තද කරලා මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ට්‍රාන්සැක්ෂන් තාම කරත හැකි. අන්න ඒකට අවශ්‍ය කරන ආයතනික අවශ්‍යතා ටික අපිට දැනුම් දෙන්න.
ස්වාමීන් වහන්සේ මම ඊමේල් කරනවා නම් මේ කමටහන් ඒ ජීමේල් එකටද ඊමේල් කරයිත්තේ
dhammajeeva@gmail.com. එහෙම නැත්නම් නිරෝෂ්ඨ උදව් කරන්න කියන්නේ. එහෙම නැත්නම් උදේට උදව් කරන්න කියන්නේ. ඒගොල්ලෝ ඔයාට පළවෙනි ඊමේල් එකට උදව් කරાવી.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම්
කොහෙද පදිංචි?
ඒකට ස්වාමීන් වහන්සේ
කැනඩාවල කොහෙද ඉන්නේ?
ස්වාමීන් වහන්සේ මම කැනඩා නෙමෙයි මම දකුණු ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.
දකුණු ඕස්ට්‍රේලියාව කියන්නේ ඇඩිලේඩ්ද?
නෑ ස්වාමීන් වහන්සේ පර්ත් වල ඉඳන් මම පර්ත් වල ඉඳන් ඒ කිලෝමීටර් 1000ක් ඇතුලෙන් ඉන්නේ කනාවන් කියන පැත්තේ.
මාග්‍රට් රිව පැත්තේ?
නෑ ස්වාමීන් වහන්සේ ඒ ඩවුන් සවුත් නේ මේ ඊළඟට මේ නෝත් වෙස්ට් කනාවන් කියලා අර මයිනින් පෝට් හෙඩ්ලන් ඒ කියන්නේ ලංකාවේ මඩකල්පේ ඉඳන් එක දිගටම ඉරක් ගහපුවාම අපි ඉන්නේ පැත්තේ කනාවන් ලංකාවගේ
පැත්තේ. මම එනවා ජනවාරි අවසානයේ පර්ත් වලට. පුළුවන් නම් අපි හිතේ හම්බෙන්න බලමු. එතකොට
ස්වාමීන් වහන්සේ ඒ කාලේ හොඳයි. එතකොට මාත් නිවාඩු වලට එනවා පර්ත් වලට.
ඒක තමයි ඊමේල් එකක් වැන්නේ තුරු බුද්ධ රක්කිත අහමුදුර ඒ වාවේ ආමයිත් එක සම්පූර්ණ ඇවිදිනවා. එයා බ්‍රිස්බේන් වල හිටපු වික්ටෝරියා යුනිවර්සිටි හිටපු කවුන්ටන් දැන් පැවිදි වෙලා. ඉතින් එයාට පුළුවන් ඔය ටික දැනගන්න.
ඒ ස්වාමීන් වහන්සේ dhammajeeva@gmail.com කියන එකට මම එනං ඊමේල් කරන්නම්.
තියෙනවා නම් ඒකට දාන්න. හැබැයි කොපි කරන්න නිරෝෂ්ඨයි උදේටයි. එතකොට ඒ ඊමේල් එක බවුන්ස් වුණොත් එහෙම ඒ පැති වලින් මට දැනගන්න පුළුවන්.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. රයිට් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම විරාජ් මම ඔයාලට මේ chat එකේ මේ email address තුනම දැන් දාන්නම්.
එහෙමයි එහෙමයි බොහොම ස්තුති බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් අපිට chat එකේ ලැබිලා තිනවා. මම ඒක ඉදිරිපත් කරන්නම් එහෙමනම්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දිනපතා පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාවේ යෙදෙමි. එදිනෙදා ජීවිතයේදී සතිමත්ව කටයුතු වල යෙදෙමි. සිතට තරහක් හෝ බයක් හෝ ආ විට එය හොඳින් වැටහෙයි. ඒ දෙස බලාගෙන සිටිය හැක. එවිට එහි බරගතිය සැහැල්ලු වී යයි. සිත හා ශරීරය දෙස වෙනම බලාගෙන සිටිය හැක. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු.
ඒ විදිහට ඒ බරගතිය හැල් වෙලා ගිහිල්ලා නැති ගතියකට යනවා. ඒක ටිකක් මූල ධර්මානුකූලව කියනකොට ව්‍යාකරණ අනුකූල නැහැ. ඒ වගේම ශරීරයේ සහ හිත අතර ගැප් එකක් පේනවා. මේක නිකන් භාවනාව ගිලිහුණා වගේ අසත්‍යමත් වුණා වගේ ගොජයක් ආවා වගේ අපිලිවෙල වුණා වගේ පේන්නේ. එතෙන්දයි ඔය ආරාධනාව තියෙන්නේ. අන්න ඒකට සූදානම් ශරීරයෙන් යන්න ඒකට ප්‍රසාද හැකියප පහල කරගෙන යන්න ජීවිත පරිත්‍යාගයෙන් යන්න කාය පරිත්‍යාගයෙන් යන්න. එතකොට තව ඩිංගිත්තක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ ඩිංගිත්ත ඉතාම වටිනවා. අන්නේ පොඩි පොඩි දේවල් ඉදිරියට යනකොට කරුණා කළා මේ වගේ ලියලා අපිට වார்த்தාවක් ඉදිරිපත් කරන්න. ඒක කමටහන Tamanටම සුද්ධ වෙනවා. ආගෙන ඉන්න කෙනාට ධෛර්යයක් ඇති වෙනවා. තව බාහිර ලෝකයේ කෙනෙකුට මේක හදා බෙදා ගන්න පුළුවන් වෙනවා. අපි මේකට sannivedanaye කියලා කියනවා. ඔය ලියලා තියෙන විදිය හොඳයි. ධෛර්යයෙන් ඉදිරියට ගිහිල්ලා සහැල්ලු වීමෙන් තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා.
සාදු සාදු සාදු.
හොඳයි මම වෙලාව ගන්නවා. කුසල ආමතුරුවන්ට බාර දෙනවා මයික් එක.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන්
වහන්සේ.
සාදු සාදු
සාදු.
ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතුමේ බන්ති.
මමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
පත් වේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති. තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුතං නමාමං සාදු
සාදු සාදු.
හොඳයි අපි පටන් ගමු.
එමයි ස්වාමීන් වහන්සේ බෝවන්සිට ආරාධනා කරන්න අවශ්‍යයි.
බුද්ධ
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාවත් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වනු මෙන් ඔබ වහන්සේගේ දෙපා නමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
අතකෝ ආයස්මා අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ විත්ත ධම්මෝ පත ධම්මෝ විදිත ධම්මෝ පරියෝග අසල්හ ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වෝසා රජ්ජා පත්තෝ අපරප්පච්චයා සත්තු සාසනේ භගවන්තං ඒතද වෝච ලබෙය්‍යාම ලබෙය්‍යාහං බන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යං උපසම්පදಂತಿ ඒහි බිකු ස්වක්කාතෝ ධම්මෝ චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛ දුක්ඛස්සය සම්මා දුක්ඛසාන්ත කිරියායාති.
සාදු
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපිට අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ සූත්‍ර දේශනාව හා සම්බන්ධ ඉතුරු කොටස තමයි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මේ කොටස ඇතරම සඳහන් වෙන්නේ අර ධම්මචක්කය අපි අහලා පුරුදු සූත්‍ර දේශනාව අවසන් වුණාට පස්සේ එතනින් එහාට තියෙන කොටස පිළිබඳ අදහසක්. එතකොට එතන ඒ සූත්‍ර දේශනාවේ අපි අහලා පුරුදු කොටස මතක් කරගත්තොත් එතන අන්තිමට සඳහන් වෙනවා අන්න භාග්‍යතුන් වහන්සේගේ උදාන වාක්‍යයක් වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මොකක් ගැනද? මේ යාන්තම් එක්කෙනෙක්ට මේ කියපු ගානේ තේරුණා. යාන්තම් එක්කෙනෙක් මේ ධර්මය සාක්ෂාත් කරගත්තා කියන සතුටු හිතක් නැත්නම් සතුටු වාක්‍යයක් තමයි එතන තියෙන්නේ. එතකොට මොකද්ද? අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝති කියලා කියනවා. යන්න මේ කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් බවට පත් වුණා. මේ විදිහට මේ ධර්මයේ සාක්ෂාත් කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කරාම අන්න කියනවා එවලේ ඉඳලා එදා ඉඳලා මෙන්න මේ හාමුදුරුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමයෙන් හැඳින්නුවා මේ ශාසනය. ඥානවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුව කියන නාමයෙන් තමයි හැඳින්වුවේ. මොකද මේ ශාසනයේ පළවෙනියට මේ ධර්මය යම් කෙනෙක් සාක්ෂාත් කරාද අන්න ඒ ස්වාමීන් වහන්සේ තමයි. එතකොට මේ ශාසනයේ භික්ෂූන්ගෙන් වැඩිම රාත්‍රි ගානක් ඇති භික්ෂු අග්‍ර තනතුර ලබනවා මේ ස්වාමීන් වහන්සේ. මේ හාමුදුරු තමයි අනිසෙල්ලාම මේ ශාසනයේ පැවිද්දක් ලබාගන්නේ. ඉතින් ඔන්න ඔය අදහස අපි අහල පුරුදු සූත්‍ර දේශනාව ඇතුළතත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව මේ ධර්මයේ සාක්ෂාත් කරා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ උදාන වාක්‍යයක් සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරා කියන මතක් කිරීම ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා. අනේ ඊට පස්සේ සඳහන් වෙන කොටස පිළිබඳ අදහසක් තමයි මේ අද අපි ඉදිරියෙන් තියාගත්ත පාඩේ තියෙන්නේ. තියම් කිසි විදියක ටිකක් දීර්ඝ පාඩයක්. එතන සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ දෙයක්. අතකෝ ආයස්මා අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ. දැන් සඳහන් කරන්නේ අන ඥානවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුව කියලා තමයි කෙලින්ම අර්ථ දක්වන්නේ. ඒ ස්වාමීන් වහන්සේට එතන ඉඳලා ප්‍රකාශ වෙන්නේ මේ නම. සඳහන් වෙන්නේ මේ නම යම් කිසි සූත්‍ර දේශනාවක තියනවාද ඒ හැමතැනම මෙන්න මේ නමෙන් තමයි මේ ස්වාමීන් වහන්සේව හඳුන්වලා තියෙන්නේ. ඉතින් කියන අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ ditta dhammo patta dhammo viritta dhammo pariyo sagalha dhammo තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ ඕසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තු සාසනේ භගවන්තං ඒතදෝච. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මෙන්න මේ විදිහ අදහසක් සඳහන් වෙනවා. මොකද්ද අන්න මේ විදිහට මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ දක්නාලද දහම් ඇති ditta dhammo patta dhammo පැමිණි දහම් ඇති වෙසසින් වැසගත් දහම් ඇති දුරුකොල සැක ඇති පහව සැක ඇති විසරද බවට පත්තු ඕසාරජ්ජප්පත්තෝ විසරද බවට පත්තු. ඒ වගේම මේ ශාසනයේ වෙන කෙනෙක්ගේ පිහිටක් නැතුව යන්න පුළුවන් හැකියාවක් ශක්තියක් දිනු කරගත්ත කියලා ඔන්න ඔය විදිහට විශේෂණ පද ගොඩාක් යොදලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේව අඳුන්වන්න. මේ විදිහට මේ දහම් දක්නාලද දහම් ඇති පැමිණි දහම් ඇති වෙසසින් බැසගත් දහම් ඇති දුරුකර සැක ඇති පහව සැක ඇති විසරද භාවයට පත් වූ මේ ශාසනයේ වෙන කෙනෙක්ගේ පිටක් නැතුව තනියෙන් ඉතුරු ගමන යන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්ත මෙන්න මේ ස්වාමින් වහන්සේ මෙන්න මේ විදිහ දෙයක් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? ලබෙයාහං බන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙයං උපසම්පදಂತಿ. භාග්‍යතුන් වහන්ස මම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද අපේක්ෂා කරනවා. මේ ශාසනයේ උපසම්පදාව අපේක්ෂා කරනවා කියලා අන්න අර භාග්‍යතුන් වහන්සේගේ යම්කිසි ඉල්ලීමක් වගේ දෙයක් යම්කිසි ආයාචනාවක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඉතින් ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? එහි බික්කු සවක්කාතෝ ධම්මෝ චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියායාති. එන්න ඒව මහන මේ බ්‍රහ්මචරිය හැසිරෙන්න මේ දුක කෙලවර කරන්න මේ ශාසනේ කටයුතු කරන්න කියන වාක්‍ය තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට එක්තරා විදියක එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා උපසම්පදා වුණා කියලා සඳහන් වෙන්නේ ඔන්න ඔය කතාව තමයි. එව මහන කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙම කරාම අන්න ඒකම මේ ස්වාමීන් වහන්සේට පැවිද්ද වුණා ඒකම මේ ස්වාමීන් වහන්සේට උපසම්පදා වුණා කියලා එතන සූත්‍රේ ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඔන්න පළවෙනි උපසම්පදාව එහි භික්ෂු භාවයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනෙන්ම උපසම්පදාව පිහිටනවා. ඒ වචනේම ප්‍රමාණවත් මේ ස්වාමීන් වහන්සේට ඔන්න ශාසනයේ පළවෙනි හාමුදුරුවෝ ශාසනයේ පළවෙනි උපසම්පදා කර්මය. ඉතින් ඒ පිළිබඳ විස්තරයක් ඒ පිළිබඳ අදහසක් මෙතෙන්දී සඳහන් කරනවා. මෙන්න මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ ධර්මය සාක්ෂාත් කරලා ඒ අහවරුණහම තියෙන සිදුවීම තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ වචන ටිකක් කියදුනානේ එක එක විදිහේ දීර්ඝ වචන ටිකක් යෙදුනා. ditta dhammo patta dhammo viditta dhammo ඒ විදිහට සඳහන් කරනවා. මේ ධර්මය දැකපු ධර්මය ඇති, වැස ගන්නා ලද ධර්මය ඇති, විසරද බවට පත් වෙන ලදී. ඔන්න ඔය විදිහට නොයේකුත් වචන වලින් මේ විශේෂණ පද වලින් මේ ස්වාමින්වහන්සේව හඳුන්වලා දෙන්න උත්සාහ ගන්නවා. මේ ස්වාමින්වහන්සේ පිළිබඳ යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔය වචන ටිකත් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන අපි බලමු මෙන්න මේ කියන කතාව තව ටිකක් අද දවසට ගැළපෙන විදිහට යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් ඒ සඳහා දැන් මෙතන සඳහන් වෙනවා මේ ශාසනය මේ විදිහට ධර්මයේ සාක්ෂාත් කරා, මේ ශාසනය මේ විදිහට විසරදභාවයට පැමිණියා. ඔන්න ඒ වගේ වචන ගොඩක් ප්‍රකාශ වෙනවානේ. එන්නේ ප්‍රකාශයත් එක්ක අපි බලන්න ඕනේ දැන් මේ කියන විදිහේ විසරදභාවයක්, මේ කියන විදිහේ දැකපු දහම් ඇති ස්වභාවයක් ලැබෙන්නේ කොහොමද මේ පුහුණුව තුලින් කියන පැහැදිලි කර ගැනීම අපි පොඩ්ඩක් කරන්න උත්සාහ ගමු. ඉතින් දැන් සාමාන්‍ය සංසාර ගමනක් පුරාවට ගමන් කරන කෙනෙක්, මේ විදිහේ ගමනක් යන කෙනෙක්, එයාගේ යම්කිසි විදිහක ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය ගොඩක් වෙලාවට ඇබ්බැහියක් ස්වභාවයෙන් යන දෙයක් තමයි තියෙන්නේ. ඒතකොට ඇබ්බැහිය කිව්වට ඇබ්බැහියක් මේක පාර හැදෙන්නේ නැහැනේ. ඒ වෙනුවට ටිකෙන් ටික ක්‍රමානුකූලව අන්න එකතු වෙලා තමයි ඇබ්බැහියක් වගේ දෙයක්, මහා බරපතල ඇබ්බැහියක් වගේ දෙයක් හැදිලා එන්නේ. එතකොට මෙන්න මේ වගේ ඇබ්බැහියක් තමයි මේ ගමන. නැවත නැවත අපි මුලාවක් පෝෂණය කරනවා. ඒ පෝෂණය කිරීම මත පදනම් වෙලා නැවත නැවත අර පරණ පුරුදු විදිහේ ඇබ්බැහියක් දියුණු වෙනවා, ඇති වෙනවා. ඉතින් ඔය ක්‍රියාවලිය නැවත නැවත සිය දහස් වරක් සිද්ධ වෙමින් තමයි පවතින්නේ. එතකොට මේ වගේ දෙයක් කඩන්න, මේ වගේ දෙයක් බිඳින්න තමයි බුදුරජාණන් වහන්සේගේ උත්සාහය. ඒ පෙන්වන මාර්ගය, ඒ බිඳීමේ කැඩීම ලේසි නෑ. නමුත් ක්‍රමානුකූලව අන ටිකෙන් ටික මේක සඳහා ප්‍රතිපදාවක් මාර්ගයක් පෙන්වනවා. මෙන්න මේ විදිහේ සංසාරගත ඇබ්බැහියක් බිඳින්න කඩන්න පුළුවන් මාර්ගයක් ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්න වටපිටාව අනුව අපිට යම් යම් දේවල් ටිකක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අපේ ඉන්න අපි කියන්නේ කවුද, යහළු මිත්‍රයෝ, ආශ්‍රය කරන කට්ටිය, ඒ කට්ටිය අනුවත් වටපිටාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය දෙක අපිට කරන බලපෑම හිතා ගන්න බැරි තරම්. දැන් වැඩි ඕනේ නැහැ. ඊයේත් ළමයෙක් ඇවිල්ලා කියනවා, අන්න අවුරුදු 23යිද 24යිද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කියනවා. වැඩක් නැහැ ස්වාමීන් වහන්ස, ජීවිතේ ආයි විනාශම වුණා. ආගිය දවස් 23යි 24යි මොකද්ද හේතුව? වටපිටාව. එයාම කියනවා අන්නේ පරිසරයට ගිහාම දන්නේම නැතුව පරණේවට මැදිලා යනවා. ඊළඟට අර විදිහේ වටපිටාවේ යාළුවෝ ටික මුණ ගැහුනාම ඒකත් පරණ විදිහට මැදිලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහ වටපිටාවක්, ඔන්න ඔය විදිහ යාළුවෝ ටිකක් තියෙනවා. ඉතින් විනාසයි කියලා එයාම ප්‍රකාශ කරනවා. ඉතින් ඊට වෙනම වෙන පණිවිඩයකුත් එවනවා ඔෆිස් එකේ මැනේජර් මහත්තයා. මොකක් කියලාද, මේ පච්චෙකුත් කොටාගෙන එක්කෙනෙක් ආවා ස්වාමීන් වහන්සේ, කෝකටත් පරිස්සමෙල්ලු. එයා බය වෙලා තියෙන පච්චෙට. මේ පච්චෙන් තමයි එයා මේ මැනලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක්, ඒ වගේ දෙයක්. අන්න වටපිටාව කොහොමද අපිට බලපෑමක් කරන්නේ? අපි ආශ්‍රය කරන මිනිස්සු කොහොමද අපේ ජීවිතේ තීරණය කරන්නේ කියන එක හිතා ගන්න බැරි තරම් වේට් එකක් එතන තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් මංගල සූත්‍ර අහන කෙනෙක් උනත් දැකලා තියෙන ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ තියන්නේ මොකද්ද? ඔන්න ඔය කරුණු දෙක. මෙන්න මේ විදිහට ආශ්‍රය කරන කට්ටිය, ඒ වගේම මේ විදිහට ඉන්න පරිසරේ, මේ දෙකේ හිතා ගන්න බැරි තරම් බලපෑමක් තියෙනවා. ඕනම දුසිරිතට, වැරදි මාගට තමුන්ගේ ජීවිත විනාශ කරගන්න යොමු වෙච්ච කෙනෙක්ගෙන් අහලා බැලුවොත් අන්න මූලික කාරණා ටික ඔය ටිකෙන් තමයි ගැළපිලා එන්නේ. එයාගේ කතාවේ ওই විස්තර තොරතුරු ටික බොහොම පහසුවෙන් සඳහන් වෙනවා. දැන් අර පහුගිය කාලෙක මට මතකයි මොකක් හරි වැඩසටහනක, ওই සතිපාසල වැඩසටහනක මේ බන්ධනාගාරේ මහත්තයෙක් ඇවිල්ලා, ඒ මහත්තයා කියනවා දැන් මේ ඒ ඉන්න කට්ටියගේ තත්ත්වේ. කාන්තාව මෙහෙම ඉන්නවා, මේ විදිහට දරුවෝ ඉන්නවා සමහරුන්ට, මේ විදිහට සමහරුන්ගේ දරුවෝ ඇතුලේ ඉන්නවා කී කී එයා ලොකු විස්තරයක් සඳහන් කරනවා. එතකොට එතන ඉඳපු නෝනා කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, මම ඉස්සර හරක් බේරගත්තලු මරන්න ගියපු මරන්න ගාල් කරලා ඉන්නේ උන්ව බේරගත්තලු. ඉතින් එහෙම බේරලා එහෙම ඉන්නකොට මට හිතුණලු මට ඊට වැඩිය හොඳයි මේ ගෑනු බේරගත්තනම් කියලා. ඊට පස්සේ මම මොකද කරේ, අර විදියට අර පොඩි පොඩි දඩ ගෙවා ගන්න බැරුව ඒ විදියට හිරගත වෙලා ඉන්න කාන්තාවෝ මම මේ දඩේ ගෙවලා නිදහස් කරගෙන ඒගොල්ලන්ව මේ විදියට ගෙදෙට්ටම ගිහිල්ලා ඇරලුවා. කාලයක් තිස්සේ මෙහෙම ගණනාවකට මම උදව් කරා. ඉතින් හරි කැමති මං ඒගොල්ලෝගේ தත්ත්වය දැනගන්න පුළුවන් නම් ඒ විදිහේ වැඩ තව දුරටත් කරන්න පුළුවන් නම් කියලා තමුන් යම්කිසි කරපු වැඩක් ඒ අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම අර විදියට විස්තරතරතුරු මතක් කරාම අර බන්ධනාගාරේ මහත්තයා කියනවා, හැබැයි වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද අර ඒගොල්ලෝ යන්නේ අර පරණ පුරුදු පරිසරේටම, යන්නේ අර වර්ණ පුරුදු මිත්‍රයෝ ගාවටම. ඉතින් නැවත එනවා. සැලුට් එකක් ගහගෙන එනවා, මහත්තයා කොහොමද අපි ආපහු ආවා කියලා එනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ කියන්නේ? හරක් නිදහස් කරන එක ලාභයි කියලා තමයි කියන්නේ. මොකද හේතුව අර විදිහේ පරිසරයකට අර විදිහේ පුද්ගලයෝ ආශ්‍රයයට තමයි මේ තැනත්තා යන්නේ. ඉතින් හරි අමාරුයි මේ විදිහ දෙයක් කඩන්න බිඳින්න. විශේෂයෙන් ඒ වගේ දෙයකට අහුවෙච්ච කොටුවෙච්ච කෙනෙක්ට අමාරුයි. නැවත නැවත අපේ හිත විසින් යම් කිසි විදිහක ඇබ්බැහියක් දිහාවට අපිව අරගෙන යනවා. දැන් විදිහේ ටොපික් එකක් තමයි අපිට අර ඉදිරි වැඩසටහනකට ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද්ද මේ විදිහේ කොග්නිටිව් බයසස් කොහොමද වැඩ කරන්නේ? මේ විදිහට ඇබ්බැහි කොහොමද වැඩ කරන්නේ? අපි ඔකට දාපු නම තමයි අපි නොදැනීම වෙන නැඹුරු. එන්නේ වගේ නැඹුරු නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත අපේ ජීවිතවලට බලපෑම් කරනවා. දන්නෙත් නෑ මෙහෙම දෙයක් තියෙනවා. දන්නෙත් නෑ මෙහෙම දෙයක් ක්‍රියාත්මකයි කියලා. නමුත් නැවත නැවත සිද්ධ වෙනවා. අර රොඩ්නිගේ සින්දුවට අනුව කියනවා නම් අන්න අපම මව අප විඳවන අයුරු දකිනම් අපිම මවලා අපිම විඳවනවා. අය වෙන කෙනෙක්ව දෙවැන්නෙක්ව අවශ්‍ය නැහැ. මේ නැවත නැවත මේ ක්‍රියාවලිය අපි තුලින් සිද්ධ වෙනවා. ඒ තැනත්තට ගිහිල්ලා කිව්වොත් අයියෝ ඔක මොකද්ද අප්පා අතහැරලා දාන්නකෝ, අයියෝ ඔක ගණන් ගන්න එපා කිව්වොත් අය ගුටි ගන්න පුළුවන්. මොකද එයාට ඒක හොඳටම රියල්, එයාට ඒක හොඳටම තාත්විකයි. ඉතින් නැවත නැවත අපිම මවලා අපිම විඳවනවා කියන අදහසක් කියන ක්‍රියාවලියක් අන්න මතුවෙලා එනවා. එක්තරා විදිහක දැන් අපි තව මෙහෙම දැන් මේ ඉන්ද්‍රියන් තියෙනවනේ, ඉන්ද්‍රියන් වැඩ කරනවා. ඉන්ද්‍රියන් වැඩ කරාට මොකද? ඉන්ද්‍රියන් තුලින් එන තොරතුරු හඳුනා ගැනීමක් තියෙනවා. මෙන්න මේ හඳුනා ගැනීම තමයි අපිව අන්දවන්නේ. ඒක තමයි මේ කියන්නේ අපිව මවා අපිම විඳවනවා. මේ මැවීමේ ක්‍රියාවලියක් වගේ දෙයක් යනවා. අර එන තොරතුරු වල නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් තුලින් එන තොරතුරු නෙමෙයි කේස් එක තියෙන්නේ. මේ එන තොරතුරු කෙනෙක් හඳුනගන්නේ වෙනස් විදියකට. අන්න එතනයි ගැටලුව. දැන් සාමාන්‍ය අපි දැකලා තියෙනවා මෙහෙම හිතමු, ඔන්න ලොකු නිකන් පිරිසක් දිහා අපි බලාගෙන ඉන්නවා. හරිද? එතකොට මේ මූණුනේ මේ මිනිස්සු නන්න අඳුනන පිරිසක් මෙහෙම පිරිසක් දිහා බලා ඉනකොට දැන් හොඳටම දකිනවා ඒ තොරතුරු ටික එනවා. නමුත් මොකද වෙන්නේ? අන්න එක පාරට මේ පිරිසෙන් එක්කෙනෙක් අපි හඳුනා ගැනීමකට ලක් කරනවා. ආ මෙයා යාළුවෙක්. ආ නැත්තම් මෙයා හොඳම යාළුවෙක් කියලා ඔන්න ටක් ගාලා අඳුනා ගන්නවා. අඳුනා ගත්ත ගමන් ඔන්න ලොකු කතන්දරයක් යෙදීගෙන එනවා. දැන් ඊට කලිනුත් ඒ තොරතුරු ටිකම ඇවිල්ලා තියුණා. අර පින්තූරේ පිළිබඳ ඒ තොරතුරු ටිකම ඇවිල්ලා තියුණා. නමුත් අන්න හඳුනා ගැනීම වෙනස්. එහෙම නැත්තම් අන්න අපි හිතමු කොහොමද ඔය අද කාලේ තියෙන්නේ ඔය දෘෂ්ටි මායා කියලා ඔය පින්තූර තියෙන්නේ. අන්න ඒවත් තියෙනවනේ ඒවා. ඔන්න එකම පින්තූරේ එකම ඩේටා පොයින්ට්ස් ටික එකම චිත්‍රේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපු ගමන් එක්කෙනෙක් ආ මේකෙන් ආ මේකනේ කියලා හඳුනා ගන්නවා. තව කෙනෙක් ඒකේම අනිත් පැත්ත හඳුන ගන්නවා. දැන් ඒක ෆොටෝ එකක් තිබුණා, ඒකේ මොකද්ද තිබුණේ? good and evil වචන දෙකම තියෙනවා ඒක ඇතුලේ. ඒතර එක්කෙනෙක් good කියලා හඳුන ගත්තදී අනිත් කෙනා කියනවා නෑ මේ evil නෙලියලා තියෙන්නේ. මේ විදිහේ මේ 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 වචනේ නේ තියෙන්නේ. ඔයා මොකද්ද මේ good කතාවක් කියන්නේ කියලා. මේ එකම තොරතුර එකම චිත්‍රයේ මත පදනම් වෙලා හැඳිනීම් දෙකක්. එහෙම නැත්නම් එකම චිත්‍රයේ කෙනෙක් තරුණ කාන්තාවක් විදිහට දකිද්දී තව කෙනෙක් අර දත් හැලිච්ච වයසක අත්තම්ම කෙනෙක් අර දිව මේ තොලුත්තර ඇතුළට හැකිලිලා ගියපු අත්තම්ම කෙනෙක් පේනවා එකම චිත්‍රෙන්. අන්න මේ ඉන්ද්‍රියන් වලින් ලැබෙන තොරතුරු සහ ඒ තොරතුරු හඳුනා ගැනීම කියන ක්‍රියාවලි දෙකක් අපි තුල සිද්ධ වෙනවා. ඔන්න ඒ සංඥාව පිළිබඳ කතාවක් තමයි කියන්නේ. ඒක ගත්තට පස්සේ ඒ කෙනාට ඒක බොහොම රියල්. එයාට ඒක බොරු කරන්න බෑ. එයාට ඒක වෙනස් කරවන්න බෑ. එයාට ඒක ස්ථිරව සත්‍යව පේනවා. මුවා මිරිඟුව කතාවනේ ඔකට දෙන උපමාව බුදුරජාණන් වහන්සේ. අන්න යම් කිසි දියක මිරිඟුවක් වගේ මේ සංඥාව ඒකෙන් මවල දෙනවා. මෙවුවට පස්සේ වතුර තමයි ආයෙත්ින් කතා කරන්න එපා තිබහයි. අනිවාර්යෙන් ඒ දිහාවට හැල්මේ දිවීමක් ඉදිරිපත් වෙලා එනවා. ඔන්න මේ දිවීම තමයි නැවත නැවත අපිට වෙහසක් පීඩාවක් දනවන්නේ. ඉතින් එක්තරා විදියක අර නිකන් වලිගෙඩ ගිනි ගත්ත හනුමලා වගේ තමයි. හිතන්නේ දක්ෂකමක් කියලා. හිතන්නේ මුළු ගමටම ගිනි තිබ්බා කියලා. නෑ මේ 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 රිදෙන නිසා. රිදෙන නිසා තමයි ඔය වහලෙන් වහලට පැන පැන යන්නේ. ඉතින් ඒකේ අතුරු ඵලයක් විදියට ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ඉතින් හරි අමුතුයි බලා ඉන්න. බලා ඉන්න හරි අමුතුයි. තේරෙනවා මොකද්ද දැඟලිල්ලක්, මොකද්ද වලිගෙට ගිනි ගත්ත ස්වභාවයක් තියෙනවා. දැන් වැඩි යන්නේ නැහැ. ඊයේ ඊයේ පින්ඩපාතේ අර පහල පින්ඩපාත ශාලාවේ දානෙ බෙදන්න ඉඳපු කට්ටිය ඈ හරි සෝක්, හරි සෝක්. දැන් මේ දානෙ බෙදන්න තමයි උත්සාහය. දැන් මේ ආමදුරු 15ක් 20ක් පින්ඩපාතේ වඩිනවා. හැබැයි මේක නෙමෙයි මේගොල්ලන්ගේ අවධානය තියෙන්නේ. ඒ වෙනුවට අර හැඳි මාරු කරනවා, බෙදෙන කට්ටිය වෙන කට්ටිය වාත ගස් හොනවා, පුතේ එන්න කියනවා, මේ මිටක් ගාල එන්න කියනවා, මේ බෙදන්න කියනවා, අරක බෙදන්න කියනවා. කොහොම හරි අන්තිමට දානේ බෙදෙන වැඩේ කොහොමදත් ඉතුරු ඒ වටික නම් ඔක්කොම සිද්ධ වෙනවා. කෑ ගන්නවා කට්ටිය, ස්ථාන හුව මාරු කරගන්නවා. වන්දු අර රිලව රැලකට මේ හැඳි ටිකක් දුන්න නම් ඊට වැඩි ක්‍රමානුකූලව බෙදන්න ඉඩ තියෙනවා. බෙදන්න ඉඩ තියෙනවා. ඉතින් නරක වෙලාවට මමටම තමයි බණ කියන්න අවස්ථාවත් ඇවිල්ලා තිබුණේ. ඉතින් රිලව් රිලව් කතාවකටම බණක් උත් කියලා ආවා ඉතින්. ඈ වඳුරු මනස රිලා මනස ගැන බණක් කියලා ආවා. ඉතින් ඕක තමයි වැඩේ. මැනේජර් මහත්තයා කියනවා මේ මේ නන්දනන පිරිසක් ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ මේ පිරිකරක් පූජා කරන්න. අන්න ඔය ක්ලාසික් බෞද්ධයෝ තමයි ඔය. ඈ ලංකාවේ ඉන්න බෞද්ධයෝ තමයි ඔය. මේ මේ කොහෙදෝ යන පිරිසක්. ඉතින් දැක්ක ගමන් හිතන්න තේරෙනවා මොකද්ද වලිගෙට ගිනි ගැනීමක් තියෙනවා. අනේ කතෝලික මිනිහට දුන්නා නම් ඔය කොට වැටි බෙදනවනේ හොඳට. මුස්ලිම් මිනිහට දීලා බලන්න. ආ ඒ මනුස්සෝ ඊට වැඩි සද්දායෙන් බෙදනවනේ ඕක. ඉතින් පොඩක් මැනේජර් මහත්තයාටත් ආමතලාම ආවා. මොකද ඒ වෙලාවට තියෙනවා සිහියක් මට නම් දන්නේ නැහැ. අර පොඩ්ඩක් නිකන් නෑ පොඩ්ඩක් නිකන් අර තද වෙන්න ඕනේ. පොඩ්ඩක් විතර තද වෙන්න ඕනේ. අන්න ඒ වෙලාවට හොඳට කියලා දුන්නේ නැහැ. හොඳට කිව්ව හැටි. ඒ එනර්ජි එක එන්න ඕනේ පොඩ්ඩක්. ඒක තියෙනකොට හොඳට ආමතලා කියලා දෙන්න පුළුවන්. මේ 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 සෙරමෝනියල් විදිහටද මේ පින්ඩපාතේ වඩින්නේ. සෙරමෝනියල් විදිහටත් වඩින ගතියක් තියෙනවා තමයි. නමුත් මේ බත්තැඳි දෙකක් බෙදා ගන්න මෙච්චර අමාරුද? පුදුම වැඩක්. පුදුම වැඩක්. ඉතින් ඔය ඔය ක්‍රියාවලියනේ යන්නේ. මේ වර්තමාන මොහොත මේ පමණකට රැක ගන්න බැරි නම් ඉතින් එයාට මොන නිවනක්ද? මේ යොමු වෙලා ඉන්න වැඩේ පිළිබඳ පොඩි මෙච්චර සුළු අවධානයක් දෙන්න බැරි නම් එයාට මොන නිවනක්ද? අර රිලව් රැලකට හැඳි ටිකක් දුන්නා ඔය ඊට වැඩිය සාර්ථකයි ඔය වැඩි. ඔය ඊට වැඩිය සාර්ථක විදිහට බෙදනවා. මේ වැඩේ කරනවා ඊට වැඩිය හොඳට. ඉතින් එන්නේ වගේ තත්වයක් බැලුවාම කියන්න පුළුවන්, බාහිරෙන් බැලුවාම කියන්න පුළුවන්, කතා බස් කරනකොට කියන්න පුළුවන් මේ මනුස්සයා මොකද්ද අමුතු වලිගේ හපා ගත්තා වගේ ගතියක්, වලිගේට ගිනි ගත්තා වගේ ගතියක් තියෙනවා. ඉතින් බැලුව බැල්මට ඒක දකින්න පුළුවන්. ඉතින් ওই වගේ ලෙඩක් හොඳ කරනවා කියන්නේ සෙල්ලන්නේ නැහැ. බණ කිව්වට ඇහෙන්නේ නැහැ අර මට නිකන් හිතේ අමාරුවට මම ඉතින් රිලව්න්ට බැනලා බැනලා ආවා. රිලව් ගැන බණ කියලා කියලා ආවා. ඇහෙන්නේ නැහැ. එහෙම ඇහි කියලා බලාපොරොත්තුවක් තියාගන්න එපා ඒ වගේ කෙනෙක්ට. ඒගොල්ලෝ ඉන්නේ අමුතුම ලෝකෙක. අන්න අර විදිහට තමුම්ම මවලා තමුම්ම විඳවනවා. තමුම මවලා තමුම විඳවනවා. අර ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාවලියක්නේ. ඉතින් මේ වගේ ක්‍රියාවලියකට බුදුරජාණන් වහන්සේ දෙන විසඳුම මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ මෙහෙම බාරගන්නේ නැහැ. ඒ වෙනුවට ඊට වැඩිය බොහොම සරල අප්‍රෝච් එකක් තමයි දෙන්නේ. ඒ අප්‍රෝච් එක ඇහුවාම ගොඩ දෙනෙක් ඒක බාරගන්න කැමතිත් නැහැ. අයියෝ මේ මේවා හරියනවද? මේකට මෙච්චර මේ බරපතල ප්‍රශ්නයකට කියලා කියනවා. දැන් සාමාන්‍ය ඔකට උදාහරණයක් විදිහට නැත්නම් උපමාවක් විදිහට අපිට මෙහෙම එකක් කිව්ව හැකි. දැන් මොකක්ද අර සයන්ටිෆික් මෙතඩ් එක ගැන කියනවනේ. 17 වෙනි සියවසේද කොයිද මං හිතන්නේ එංගලන්තේ ඉඳපු අර ෆ්‍රැන්සිස් බේකර් කියලා ඉඳපු ඒ කෙනෙක් අර පුනරුදයක් සාමාන්‍ය ඇති කරන්න මුල් වෙච්ච කෙනෙක්. හැබැයි එයා ඉන්න කාලේ පුනරුදයක් කතන්දරයක් නැහැ. ඒ වෙනුවට තිබුණේ මහා අඳුරු සාම්ප්‍රදායික ගතානුගතික ලෝකයක්. ඒ විදිහ තත්ත්වයක් තමයි තියුනේ. එතකොට මෙයා ඉදිරිපත් කරපු අදහස සංකල්පයක් මේ පුනරුදයක් සඳහා හේතු වුණා. එංගලන්තේ මං හිතන්නේ අර සාමි කෙනෙක් විදිහට හඳුන්වන්නේ ඒ විදිහේ කෙනෙක් මම හිතන්නේ. අන්න එයා මේ විදිහට යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. මොකද එයා කියන්නේ මේ මේ ප්‍රශ්නේ මෙහෙම කෙලින්ම ගන්න එපා. කෙලින්ම නිකන් අර නිකන් මොනවාද අඟට අඟ අයන ගන්න යන්න එපා. ඒ විදිහේ නෙමෙයි. එන්නට අපි සයන්ටිෆික් මෙතඩ් එකක් බොටම් ටු ටොප් අප්‍රෝච් එකක් ගමු. කෙලින්ම අර ගෙඩිය පිටින් කඳ පිටින් අර ප්‍රශ්නේ ගන්නව වෙනුවට අපි බලමු මේකේ තොරතුරු ටිකක් එකතු කරගන්න. ඒ තොරතුරු හරියට එක්රැස් කරගන්න. ඒ එක්රැස් කර කරපු තොරතුරු අපි කාට හරි ප්‍රසන්ට් කරන්න. අන්න ඒ විදිහට අපි ඉගෙන ගමු කියලා කියනවා. දැන් අපි හිතමු තාපය ගැන කියලා. තාපය කියන එක හරි මැජික් එකක්. ඒ කාලේ හැටියට කොහොමද මේක වෙන්නේ? කොහොමද මේ විදිහට රත් වෙන්නේ කියලා හරි ප්‍රශ්නයක් නේ. අරක තියෙනකොටත් රත් වෙනවා, මේක තියෙනකොටත් රත් වෙනවා. මොකද්ද මේ කියලා ඔන්න ඒ කට්ටිය ලොකුවට ඒක අරන් තියෙනවා. එතකොට කියනවා ඔය වගේ ඉක්වේෂන් හදන්න ඒ වගේ වට යන්න එපා. ඒ වෙනුවට අපි මනිමකෝ මේ වෙන අවස්ථා ගැන සටහන් දාමුකෝ. ඔන්න එතකොට ඉර එළිය වැටුණාම රත් වෙනවා. ඊට පස්සේ යම් කිසි විදියක වෙන මොකක් හරි අවස්ථාවක රත් වෙනවා. අත් දෙකක් එකට ඇතිල්ලුවාම රත් වෙනවා කියලා අන්න ඒ විදිහට බොටම් ටු ටොප් අප්‍රෝච් එකක්. ඉස්සෙල්ලා අර මූලික පදනම හදා ගන්නවා. ඈ ඒ තොරතුරු ක්‍රෑෂ් කර ගන්නවා. ඒ තොරතුරු හොඳට සලකුණු කරනවා. ඒ තොරතුරු හොඳට වාර්තා කරනවා. මෙහෙම මෙහෙම යනකොට එයා කියනවා ඉදිරි අනාගතයේදී ඊළඟ පරම්පරාවට තියෙනවනේ මේ තොරතුරු. අනේ ඒගොල්ලන්ට ඒක මත පදනම් වෙලා කතාවක් කියන්න පුළුවන්. ඊට පස්සේ පරම්පරාවට තියෙනවනේ ඒ තොරතුරු ටිකත්. අනේ ඒගොල්ලන්ට ඒකත් මත පදනම් වෙලා කතාවක් කියන්න පුළුවන්. කී කිය මෙයා යම්කිසි විදියක අර සයන්ටිෆික් මෙතඩ් එකක් හඳුන්වලා දෙනවා. ක්‍රමානුකූලව මේ ගඩෙන් ගල බැඳගෙන උඩට යන් එකපාරට ගයක් හදන්න කතා කරන්න එපා. ඉති ඔන්න විදිහේ ඇප්‍රෝච් එකකින් අන්තිමට මොකද වුනේ? දැන් ඔන්න තාපය ගැන අවශ්‍ය නම් තාපය ගැන, නැෂ්ටික ශක්තියෙන් එන තාපය ගැන අවශ්‍ය නම් ඒක ගැන ඕන විදිහක කතා කරන්න පුළුවන්. අන්න ඔය විදිහේ සයන්ටිෆික් ඇප්‍රෝච් එකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අර ප්‍රශ්නේ පැත්තක තියේවා, ඒක තියේවා මේ වර්තමාන මොහොත රකින්න පුළුවන්ද? ඒක තමයි අහන්නේ. ඒක තමයි අහන්නේ මේ වර්තමාන මොහොත ආරක්ෂා කරගන්න පුළුවන්ද? ජරාපි කලින් සඳහන් කරපු සින්දු ඇතුළෙම තියෙනවා නතර වෙලා එක මොහොතක් බලා ඉඳීනම් අපම මව අපවින්දව නයිරු දකිනම්. අන්න පොඩ්ඩක් මොහොතක් නතර වෙලා බලා ඉඳියොත් හිතා ගන්න පුළුවන් මේ හිතේ ස්වභාවය. අන්න එවලේම දැක ගන්න පුළුවන් මේ හිතේ ස්වභාවය. හැබැයි අමාරුයි අර විදිහට නතර වෙලා එක මොහොතක් බලාගෙන ඉන්න. හරි අමාරුයි. පුදුම වෙහෙසයි. පුදුම පීඩාවක් ආතතියක් ඒක දනවනවා. නමුත් අන්න ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ තැනත්තා මෙන්න මේ විදිහට පොඩ්ඩක් නතර වෙලා බලා ඉන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්නවා. ටිකෙන් ටික ක්‍රමානුකූලව තමයි ඒක දියුණු වෙන්නේ. අන්න ඒ විදිහේ අප්‍රෝච් එක ගන්නකොට අන්න ටික දවසකින් අන්න අවුරුදු කීපයක් කරනකොට අවුරුදු 7ක් කරනකොට අන්න ටික ටික හැකියාවක් මතුවලා එනවා. අර විදිහට ෆවුන්ඩේෂන් එකක් ටික ටික හැදි හැදි එනවා. ඒ ෆවුන්ඩේෂන් එක මත ටිකෙන් ටික අර විදිහට බිත්ති බඳින්න පුළුවන්. ගලෙන් ගල ගොඩනගන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ල නතර වෙලා එක මොහොතක් බලා ඉන්න පුළුවන්ද? මුකුත් නොකර පොඩ්ඩක් අවදිව ඉන්න පුළුවන්ද? අන්න ඒ එතනින් පටන් ගන්න. එන්නේ ඒ මොහොත රැකගන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න ඔය විදිහේ අප්‍රෝච් එකක් දෙන්න. බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රශ්නේ බාරගන්නේ නැහැ. ඒ වෙනුවට එහෙම විසඳන්න බෑ ඔය ප්‍රශ්නේ. මේ සංසාර ගැටලුවක් නේ අප්පා, කොහොමද මේක විසඳන්නේ කියලා හිතන්නකො පොඩ්ඩක්. දැන් ඔය එකෙක් කෙනාවිලා කියන ප්‍රශ්න ඇව්වාම උන ගැනෙනවා. අනේ ප්‍රශ්න නැතුවට හොඳයි. අනේ දුකක්, ඈ වෙහෙසයි, පීඩාවයි, නැත්තම් තරහයි. අයිය යති. ඒ වචනේ හොඳටම ඇති. ඊට වැඩි එහා තොරතුරු අවශ්‍ය නැහැ. ඒ එහා තොරතුරු කියන්නේ කියොත් අර කුණු කන්දක් අදින්න වෙනවනේ. කුණු කන්දක් අදින්නවනේ එහෙම ඕනේ නැහැ. තරහයි කිව්වම තේරෙනවා. ඈ දුකයි කිව්වම තේරෙනවා. ගෙදර ප්‍රශ්නයක් කිව්වම තේරෙනවා. ඒ පමණක් ඇති. මොකද ওই ප්‍රශ්නේ ওই විදිහට විසඳන්න බෑ. සාමාන්‍ය මේ කමඨහන් වார்த்தාවලත් ඉදිරිපත් වෙන ඒවා දකින්න පුළුවන්. කොහොමද මේ අලුත් කෙනෙක් ප්‍රශ්නේ පිටින් ගෙඩිය පිටින් උත්තරයක් ඉල්ලන්නේ? අර මුළු කන්දම අදවදාගෙන අහනවා මේ මේකක් තියෙනවා හඳුරුවනේ. කමඨහනත් දන්නේ නැහැ, ඒකට සම්බන්ධද දන්නේ නැහැ. හැබැයි මේම ප්‍රශ්නයක් තියෙනවා. මොකද කරන්නේ කියලා අහනවා. ඇත්ත තමයි, බරපතල ප්‍රශ්නයක් නම් තමයි කියලා කිව්වොත් වර්තමාන මොහොත පොඩ්ඩක් රැක ගන්න පුළුවන්ද කියලා අම්බෝ වොන්දට ටිකක් අහගන්න පුළුවනි. මෙච්චර මේ මම ඇවිල්ලා ප්‍රශ්නයක් වුවා. මේ මනුස්සයා මේ මොකද්ද කියනවා. මේ මනුස්සයා මේ විදිහේ කතාවක් කියනවා. මට හිතා ගන්න බෑ මේකේ සම්බන්ධය මොකද්ද. මේක කොහොමද මේකට කනෙක්ට් වෙන්නේ? ඔහොම ওই ප්‍රශ්නේ විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේවත් ගන්නේ නෑ. මොකද ඕක ගෙඩිය පිටින් ගත්තොත් වෙහෙසක් පීඩාවක් මිසක් ඕක ආතතියක් දනවනවා මිසක් විසඳන්න හැකියාවක් නැහැ. මේ සංසාර ගැටලුවක් පුරාවට රැස් කරගෙන ආපු දෙයක් නේ. සංසාරයක් පුරාවට මේ අරගෙන ආපු දෙයක් නේ. කොහොමද ඒක විසඳන්නේ? කෙනෙක් එකපාරට මරණයටපත් වෙනවා. අයියෝ බලන්නකෝ මේ තරුණ වයසේ මොකද උනේ, හිතා ගන්නවත් බෑ කියලා හඬනවා වැළපෙනවා. අනේ ඉතින් දුක නම් ඇඬුවට කමක් නැහැ. නමුත් ඔයිට වැඩි එහා ගිහුව ප්‍රශ්නයක් නේ. ඔයිට වැඩි එහා ගිහුව ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ. මේක නිකන් ඔය නිකන් එකපාරට නිකන් මලා නෙමෙයි. ඒ වෙනුවට ඒවට තියෙනවා හේතු කාරණා තියෙනවා. ඒ අර මුගලන් ස්වාමීන් වහන්සේට වෙච්ච මරණ ගැන හිතන්නකෝ. පොළුව ලින් ගහලා 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 ගුටි කාලා අර නිල් ශරීර නිල් වෙනකන් ගුටි කාලා තමයි මලේ. ඉතින් කියනවා මේ ශාසනේ මේ විදිහට අග්‍රස්ථානයක් ලැබුවා හාමුදුරු කෙනෙක්. වමත් සව්. ඈ මේ විදිහේ 이르දිවතුන් අතර අග්‍ර හාමුදුරු කෙනෙක්. මේ වෙච්ච මරණේ හරිනෑ. කවුද මේ කියන්නේ? මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කියන්නේ. වෙච්ච මරණේ හරිනෑ. ඒක ගැලපෙන්නේ නෑ. මේ වගේ නිඳිත මරණයක් මේ හාමුදුරන්ට ගැලපෙන්නේ නෑ කියලා කතා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නම් මොකද්ද මානේනි? කතා බහ. නෑ භාග්‍යතුන් වහන්සේ බලන්න මේ හාමුදුරුවෝ මේ ශාසනයේ අග්‍ර ස්ථානයක් ලැබපු කෙනෙක්. මේ බලන්න මේ මරණය නිඳිත මරණයක්, බොහොම දුක්ඛිත මරණයක්. ඒකේ ඒ ස්වාමීන් වහන්සේට ගැළපෙන්නේ නෑ කියලා කියනවා. එතකොට අර ස්වාමීන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? නෑ මහණෙනි, විය යුතු ආකාරයෙන්ම තමයි මරණය සිද්ධ වුණේ. ඒක තමයි සුදුසු මරණය. ඒක තමයි උරුම මරණය. ඒ ආකාරයෙන් තමයි ඒක සිද්ධ වුණේ. ඒ ලෙවල් එකෙන් ඔය ප්‍රශ්නෙට අප්‍රෝච් කළ වැඩක් නැහැ. ඒ ලෙවල් එකෙන් ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා, හරි මලා තමයි, හරි පොළු වලින් ගුටි කෑවා තමයි, හරි නිල් වෙලා තමයි, මේ මොහොත රැක ගන්න පුළුවන්. පහුගිය මොහොත නෙමෙයි, ඉස්සරහට තියෙන මොහොතකුත් නෙමෙයි. මෙන්න මේ වර්තමාන මේ ගෙවෙන මොහොත රැක ගන්න පුළුවන්ද? අන්නේ මොහොතක් පාසා එකතු වෙලා තමයි ඔය අපමමව අපවිඳවන මේ ක්‍රියාවලිය මතුවෙලා ඉන්නේ. ඉතින් මතු වුණාට පස්සේ ආයෙත් මේක ගැන කතා කරන්න එපා. මතු වුණාට පස්සේ ඒක බොහොම රියල්. එතනින් අල්ලගත්තා කියලා වැඩක් නැහැ. වෙහසක් පීඩාවක් කරෙන්න වෙන දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න අර මේ වර්තමානයේ රකින්. මේ මොහොතක් රකින්. ඒ මොහොතක් රකින්නකොට ඊබේම ওই ප්‍රශ්නේ විසඳෙනවා. අන්න අර ෆ්‍රැන්සිස් බේකන්ගේ අර සයන්ටිෆික් මෙතඩ් එක වගේ. ඔච්චර ඉක්වේෂන් හදන්න යන්න එපා, ඔච්චර ඒවා කරන්න යන්න එපා. ඒ වෙනුවට මේ තාපය පිළිබඳ සරල නිරීක්ෂණයක් කරන අද් දෙක එකට ඇතිල්ලුවාම රත් වෙනවා. ඉරේලිය වැටුනහම රත් වෙනවා. ඒ ඇති. ඒ ඇති. ඒක මත පදනම් වෙලා ඉමු දැනට. තව ටික කාලෙකින් අනාගතේ කාට හරි අනාගත පරම්පරාවට තව ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් සංසාර ගැටලුවත් බුදුරජාණන් වහන්සේ විසඳන්නේ ওই විදිහට. මේ ක්‍රමානුකූලව සමහර විට මේ භවයේදීම නොවෙන්නත් පුළුවන්. මේ ජීවිතේදීම නොවෙන්නත් පුළුවන්. නමුත් කොහෙන් හරි පටන් ගන්න එපැයි. පටන් ගන්න එපැයි ආයෙසෙල්ලා තේරුම් ගන්නකෝ මේ මේකේ පදනම ඒක හදා ගන්න උත්සාහ කරන්නකෝ. ඊට පස්සේ තව ටිකක් කරන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් කරන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් කරන්න පුළුවන්. ඔන්න ඒ විදිහේ වැඩක්. ඔන්න ඒ විදිහේ වැඩක් ක්‍රමානුකූලව ගොඩනගා ගැනීමක් තමයි තියෙන්නේ. කරගෙන කරගෙන යනකොට අවුරුදු 7ක් විතර යනකොට වැඩේ හරි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. හතක් ඕනෙත් නෑ හැබැයි සමහරුන්ට කියලා කියනවා. හයනොත් පුළුවන් කියලා කියනවා. හයක් ඕනෙත් නෑ සමහරුන්ට කියලා කියනවා. පහනොත් පුළුවන් කියලා කියනවා. ඕම අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා අවුරුද්දෙනොත් පුළුවන්. මාස 10නොත් පුළුවන්. මාස 5නොත් පුළුවන්. මාසෙනොත් පුළුවන්. තවත් අඩු කරගෙන ඇවිල්ලා දවස් 7ට බස්සලා තමයි එතෙන්දී නවත්තන්නේ. තව තැනක කියනවා උදේ පටන් ගන්න අවශ්‍ය වෙනකොට වැඩ ඉවරෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහේ ක්‍රමානුකූලව තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ආරාධනා කරන්නේ. එක්තරා විදිහක අර උදාන වාක්‍යයක් කියන්න වටිනවා. අන්න යාන්තම් එකෙට තේරුණා. වෙනමකුත් නෙමෙයි ඕකේ තියෙන්නේ. ඔච්චරයි තියෙන උදාන වාක්‍ය. ඔච්චරයි කියන්නේ යාන්තම් එකෙට තේරුණා. අර ගැඹුරු උස්මකුත් එක්ක කියන්නේ. මෙච්චර කාලයක් දුවගෙන දුවගෙන ඇවිල්ලා මෙච්චර කාලයක් මේ විදිහට මව මා විඳවමින් ඇවිල්ලා යන්තම් එකෙක් නතර වුණා. යන්තම් එකෙක් මේ සත්‍ය තේරුම් ගත්තා. ඉතින් කියන්න වටිනවා දෙයනේ ඥානවන්ත ගොණ්ණඤ්ඤාහඳුරු කියලා. කියන්න වටිනවානේ මේ ශාසනයේ ඉඳපු භික්ෂුන්ගෙන් ඔන්න වැඩිම රාත්‍රි ගණනක්. වැඩිම රාත්‍රි ගණනක් වැඩිම වස් තියෙන හාමුදුරුව තමයි ඔය. හැබැයි ලොකුවට එළියට බැහැලා බණ කියලා එහෙම කටයුතු කරලත් නැහැ. මේ වෙනුවට බොහොම විවේකයෙන් පැත්තකට වෙලා කල් ගෙව්වා කියලා තමයි සඳහන. මේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ටික කාලයක් ටිකක් ලොකු වයසකුත් තියුණායි වෙනකොට මොකද අර භාග්‍යතුන් වහන්සේගේ ඒ උප්පත්ති අවස්ථාවේදීත් පැමිණි හාමුදුරු කෙනෙක් නේ. අර එක ඇඟිල්ලක් උසලා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා කියපු මේ කෙනානේ. ඒ බමුණෙක් විදිහට ඇවිල්ලා එදා අනිත් කට්ටිය ඇඟිලි දෙකක් උසලා කියනවා එක්ක බුදු වෙනවා එක්ක සක්විති රජ වෙනවා. මේ කෙනා එක ඇඟිල්ලක් උසලා කියනවා නෑ බුදු වෙනවා අනිවාර්යෙන් බුදු වෙනවා. ඉතින් අවුරුදු 20ක් විතර ඇති වෙනකොට 20 ඉඳලා ඉතින් ටිකක් ගණන් කරගන්න පුළුවනි. කෙසේ නමුත් අන්න යම් කිසි වයසක පරිණත වයසක ඉඳපු කෙනෙක් ඊට පස්සේ ওই කැලේකට වෙලා බොහොම අවුරුදු 12ක් විතර ඒ හස්තීන්ගෙන් අලින්ගෙන් උපස්ථාන ලැබමින් කටයුතු කරා ගෙව්වා කල් කියලා සඳහන් වෙනවා. කෙසේ නමුත් අන්න මේ ශාසනයේ වැඩිම රාත්‍රි ගණනක් වැඩිමහල් කමින් වැඩිම භික්ෂුන් වහන්සේ තමයි මේ ස්වාමීන් වහන්සේ. ඒ ඥානවන්ත කොණ්ඩඤ්ඤාහඳුරු කියලා තමයි අඳුන්වන්නේ. ඥානවන්ත කෙනෙක් අන්න මේ ශාසනයේ ධර්මය පළවෙනියට සාක්ෂාත් කරගත්තා. අර විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. අපිට ඔය පේන්නේ නිකන් අර මොකද්ද කඳු මුදුනට නගින නැග්මනේ පේන්නේ ඔතන. නමුත් කලින් කොච්චර ගමනක් ඇවිල්ලා තියෙනවද? කලින් කොච්චර ඔය විදිහට ක්‍රමානුකූලව ඒ වෙහෙසිලා තියෙනවද? ඒ වෙහෙසීම තුලින් තමයි මේ විදිහේ උච්ච අවස්ථාවක් ඉදිරිපත් වෙලා එන්නේ. උච්ච අවස්ථාවක් ඉදිරිපත් වෙලා එන්නේ. නමුත් අන්න අර විදිහට මේ මොහොතක් මොහොතක් රැකලා මොහොතක් මොහොතක් රැකලා අර විදිහට ඒ ශක්තිය තුලින් තමයි මේ විදිහේ හැකියාවක් ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩනගාගත් හැකියාවක් පිළිබඳ කතා බහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. දැන් මෙතන අර තිබ්බ විදිහට සඳහන් වුණානේ විවිධ වචන මේ විදිහේ ditta dhammo patta dhammo මේ විදිහට ධර්මයට දැසගත් මේ විදිහට ධර්මයේ දැක්කා මේ ශාසනය මේ විදිහට විශාරදෙක් බවට පත් වුණා. මේ ශාසනයේ මේ විදිහට වෙන කෙනෙක්ගේ පිහිටක් නැතුව ගමන් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් බවට පත් වුණා කියලා. ඔන්න ඔය විශාරද කතාව කිව්වහම වෙන කෙනෙක්ගේ පිහිටක් නැතුව ගමන් කරන ස්වභාවයක් කිව්වහම මේ හොඳයි මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ චරිත ස්වභාවෙත් මොකක්ද මේ විශාරද වුණාට එහෙම ලොකුවට කට්ටියට කියලා දෙන්න ගිහිල්ලා නැහැ. එහෙම කියාපෑමක් තිබිලා නැහැ. ඒ වගේම මේ විශාරද වුණාට මේ විදිහට මේ තනියම ගමන් කරන්න පුළුවන් වුණාට එහෙම ලොකු නිකන් වයිවර්ණ පාට විදහ දක්වලත් නැහැ. ඒ වෙනකොට බොහොම නිකන් විවර්ණයි. ඒ වෙනකොට බොහොම සරලත්වයක්. හරියට මේ මේ නිවනේ නිරූපණයක් වගේ. නිවැරදි නිරූපණයක් වගේ ඒ විදිහේ චරිත ස්වභාවයක් තමයි ඒ ස්වාමීන් වහන්සේගේ තියලා තියෙන්නේ. එතකොට කෙනෙක් විදහ දක්වනවා නම් කෙනෙක් අර විදිහට බොහෝම වෛවර්ණ ස්වභාවයක් පෙන්නනවා නම් ඒක නිවැරදි නිවන ඒක නිවැරදි සැනසීම කියලා අපිට කියන්න අමාරුයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම නොත් අර විදිය උදව් මේ උගන්වන්න බැරිද කෙනෙකුට උදව් කරන්න බැරිද කියලා නෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උනත් කොච්චර නම් උදව් කරාද කොච්චර නම් බණ කිව්වද කොච්චර නම් කට්ටියට ප්‍රකාශ කරාද. නමුත් අර විදියට ඒ සුදුසු අවස්ථාවේදී විතරයි කිව්වා. එතනින් ඉවරයි. එතනින් ඉවරයි. නැවතත් අර සරලත්වය නැවතත් අර අහිංසක බව නැවතත් අර විවර්ණ ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා බයිනවා බැන්නට අනේ ඉතින් වැරදක් වුණා නා දන්නේ නැහැ. මේ සාමනීර කෙනෙක් ඇවිල්ලා මොකක් හරි උපදෙසක් දෙනවා අර්ථ තමයි මටත් ඒක අඩුපාඩුයි. අන්න ඒ විදිහට තමයි බාරගන්නේ. ඒ විදිහට තමයි බාරගන්නේ. එහෙම ලොකු නිරූපණයක් එහෙම ලොකු වෛවර්ණ ස්වභාවයක් එහෙම ලොකු විදහ දැක්වීමක් නැහැ. විදහ දැක්වීමක් නැහැ. ඒ වෙනුවට බොහොම සරල විවර්ණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔන්නය ඔය වඩන හිතේ ස්වභාවය තමයි කියන්නේ. අවශ්‍ය වෙලාවට කටයුතු කරන්න පුළුවන්. හැබැයි නැවතත් අර අර සුපුරුදු මොකද්දෝ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය එක්තරා විදියක දිසානතියක් නැහැ. නිකන් අර නිකන් නිකන් ලෙල දෙනවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය අර ඔය නිවනට හුරු නැති මනසක ස්වභාවය තමයි හැම වෙලේම යා දිසානතියක් ගන්නවා. එයාට ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒ ඩිරෙක්ෂන් එක ගත්තට පස්සේ යාට හැතැම්ම ගානක් වුණත් ඒක දිගේ යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වඩපු මනසක ස්වභාවය තමයි දිසානතිය ගත්තට ඒක රඳාන්නේ නැහැ. හැම වෙලේම දිසානතිය ඇති වෙනවා. හැම වෙලේම ඒක බිඳි බිඳි යනවා. ඇති වෙනවා බිඳෙනවා. ඇති වෙනවා බිඳෙනවා. එහෙම බිඳි බිඳි යන දෙයක් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ චරිතේ ඒ වගේ කෙනෙක්ගේ ස්වභාවය ගත්තොත් කියවන්න බෑ එක්තරා විදියක. කියවන්න හරි අමාරුයි. මේ මොහොතේ ඒ වගේ නෙමෙයි ඊළඟ මොහොත. ඊළඟ මොහොත වගේ නෙමෙයි ඊට පස්සේ මොහොත. ස්ථාවරයක් පිටවන්න බෑ. වටපිටාවේ කට්ටියට කියව ගන්න බෑ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ස්වභාවය? ඇයි මේ විදිහට ප්‍රතික්‍රියා කරන්නේ කියලා හොයන්න බෑ. ඒ විදිහේ යම්කිසි ගතියක් ඒ විදිහ යම්කි ස්වභාවයක් මෙන්න මේ වඩන හිතක තියෙනවා. වඩන හිතක තියෙනවා. ඒ කියන්නේ අර දෙවිවරු පව ඇවිල්ලා කියන්නේ ඉන්නවා නම් තමයි මොනවද ධානයකුත් වඩනවා නම් තමයි. හැබැයි අපිට පේන්නේ නැහැ. මොකද්ද කියලා අල්ලන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දෙවිවරු ඈත තියා දුරින් ඇතේ දුරට එන්නේ නැහැ. ඈ ටිකයි එහායින් ඉඳලා තමයි කතා කරන්නේ. එහා ඉඳලා කියනවා නමෝ තේ පුරිසාජඤ්ඤ මේ විදිහට මේ ආජානීය පුරිසයාණෙනි ඔබට නමස්කාර වේවා. මොකද්ද හේතුව? අන්න අර දිසානති අර ඩිරෙක්ෂන් එක හොයන්න බෑ මේ ඔබගේ මනසේ. අන්න ඒ ඩිරෙක්ෂන් එක සාමාන්‍ය දෙවි කෙනෙක්ට වචන බීදින්න කලින්ම පේනවා. අර විතක්කේම්ම හොයන්න පුළුවන්. අමියා මේක කියන තමයි යන්නේ. සාමාන්‍ය ඔය ඇතුළත කතාව යනකොට තේරෙනවනේ ටිකක්. අරයට ඊට වැඩි ගොඩාක් ඉන්ද්‍රිය සියුම්. එතකොට හොඳට තේරෙනවා. හොඳ මේක තමයි කියන්නේ යන්නේ. මේක තමයි කියන්නේ යන්නේ කියලා කලින්ම දන්නවා. හැබැයි ඒ කියවීම එන්නේ නැහැ. ඒ ඩේටා පොයින්ට්ස් එන්නේ නැහැ. මොනවද ඩේටා ටිකක් නම් එනවා. හැබැයි මේක මේ තීරණයකට එළඹෙන්න බෑ. මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා හොයන්න බෑ. ඔන්න ඔය වගේ දෙයක්, ඔන්න ඔය වගේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ කෙනාගේ කමටහන් වාර්තාවක් වුණත් අහනකොට හරිම අවදිමත්. ඒක ක්‍රමානුකූල ගොනුවක් නැහැ. ඒ වෙනුවට මොනවද කියනවා. මොනවද කියනවා කියන උත්සාහයකුත් දරනවා. හැබැයි නිකන් අර ගොළුවෙක් දැකපු හීනයක් වගේ බබ්බබ්බක් ගන්නවා. මොනවද අතපය එහෙම කරනවා. හැබැයි මේක මොනවා කියන්න උත්සාහ කරනවද කියලා හොයන්න බෑ. හොයන්න බෑ. ඒක අහනකොට තේරෙනවා. ඒ ලියන ස්වභාවයෙන් ඒ කියන ස්වභාවයෙන් තේරෙනවා මේ ඇත්තට භාවනා කළාද, මෙයාගේ මේ ස්වභාවයද, මේ විදිහේ මේ කියවෙන්නේ කියලා දකින්න පුළුවන්. අන්න ඒක හොඳ සලකුණක් අන්නේ ගොළු වෙන ස්වභාවේ වචනේ අහෝසි වෙන ස්වභාවේ මේ විදියට අර ගොනුවේනි නැති ස්වභාවේ විසිරෙන ස්වභාවේ හොඳ සලකුණක් මෙන්න මේ වඩපු හිතක. හැබැයි එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් වැඩප්පලක් කරගන්නම් බැරුව යනවාද කියලා පස්සේ අම්මතු වෙනවනේ. එහෙම කට්ටියත් ඉන්නවනේ දැන් මේ භාවන රිට්‍රීට් එකට ආවත් නිකන් ගෙදර කට්ටියට කියලා ඉන්නේ ගිහිල්ලා එන්නම් කියලා. අනේ එන්නම් කියන වචනේ තමයි ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නේ යන්න මොනවාරි ඉතුරු කරගන්න ඕනේ. එතකොට අහනවා එතකොට වැඩ කරගන්න බැරි වෙයිද? රැකී රක්ෂා කරගන්න බැරි වෙයිද? දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තව තියෙනවා තව අවුරුදු 20ක් තියෙනවා කියලා ওই විදියට අහනවනේ. එතකොට අහනවා මේක මේ කරගන්න බැරි වෙයිද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. කලින්ට වැඩිය හොඳට කරන්න පුළුවන්. කලින්ට වැඩිය සාර්ථකව කරන්න පුළුවන්. කලින්ට වැඩිය විවේකීව කරන්න පුළුවන්. මොකද හේතුව අන්න අර ওই ඩිරෙක්ෂන් එකම තමයි අපිට දෙන වෙහෙස දනවන්නේ. ওই ඩිරෙක්ෂන් එකම තමයි අපිම මවා අපි විඳවන ස්වභාවය අපිට ඇති කළ දෙන්නේ. ඒ වෙනුවට ඒක කැඩෙනවා. කැඩුනා කැඩිලා අලුතෙන් හැදෙනවා. ආපහු කැඩෙනවා. අලුතෙන් හැදෙනවා. කැඩෙනවා. ඔන්න ඔය විදිහට ස්වභාවයක් තමයි තියෙන්නේ. අර කලින් වගේ මැටි වාජනේ පිලිසෙන්නේ නැහැ. පිලිස්සුන ගමන් අවුරුදු 20000ක් ආයුෂ. අවුරුදු 20000ක් ආයුෂ. ඒ වෙනුවට අර හැදෙනවා ආපහු දිය වෙනවා. හැදෙනවා දිය වෙනවා. ඔන්න කෝපයක් හැදෙනවා දිය වෙනවා. පිඟානක් හැදෙනවා දිය වෙනවා. අර විදියට ගුරුලේත්වයක් හැදෙනවා දිය වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලිය යනවා. පිලිස්සුවානේ. අයි අවුරුදු 20000යි. 20000කට මෙයා ගොඩ ගන්න බෑ. 20000කට මෙයා ඕක විනාශ වෙන්නේ නැහැ. සබහා ධර්මයට නැවත එකතු වෙන්නේ නැහැ. දෙන්නේ විදිහේ ස්වභාවයක් අන්නේ විදිහේ දිසානතියක් නැති ගතියක් තමයි ගැළපිලා එන්නේ. ඒකේන අවශ්‍ය දේ කරා කරා හොඳටම කරා කලින්ට වැඩිය හොඳට කරා තියලා ගියා. එච්චරයි. දැන් වැඩි යෝනේ නැහැ. දැන් අර අර දානේ බෙදපු කට්ටිය ගමුකෝ. ඒගොල්ලන්ට මොකද තියෙන මේ ප්‍රශ්නේ? ඒගොල්ලන්ට මේ පින් රැස් කරගන්න ඕනේ ඈ. හැමෝමටම අත ගස්වන්න ඕනේ ඈ. ඊට පස්සේ මේ හිතා ගන්න බැරි අවස්ථාවක් ඔයි ටික ඔක්කොම එකතු කරලා ඇවිල්ලා තමයි අර අර වලිගෙට ගිනි ගත්තා වගේ ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ. මේ දිසානති ඔක්කොම කොහොම හරි මේ ලැබිච් එක පුළුවන් තරම් කටර දාගන්න. අන්තිමට මොකද වෙන්නේ? ඒ කරපු වැඩෙන් වැඩක් නැති වෙනවනේ. මොකද්ද හේතුව? අර කරන්න ඕනේ වැඩි ඇරෙන්නේ ඉතුරු ටික ඔක්කොම කරා. කරන්න ඕනේ වැඩේට අවධානය දුන්නේ නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් හිතන්නකෝ, යාට ඒක අවධානය දීලා ඒ වැඩේ කරන්න පුළුවන් නම්, බත් හන්දක් බෙදන්න පුළුවන් නම් සිහියෙන්, මම මේ කරන වැඩේ ගැන අවධානයෙන්, ඊට වැඩි ඉහළ කුසලයක් කොහෙද තියෙන්නේ? ඊට වැඩි ඉහළ රැස්කිරීමක් කොහෙද තියෙන්නේ? මෙන්න මේ රැස්කිරීම කියන්නේ කරන වැඩේ හරියනවා. කරන වැඩේ හරියනවා. ආයි බම්බරේ වැල්ලේ වුණත් කරකිනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක අර නිකන් අත තියන්න විතරයි ඕනේ. මහපොළ වුණත් සාක්කි වැඩි හරි. බුදුරජාණන් වහන්සේ ඒකනේ මාරයට දෙන උත්තරේ. මේ මහපොළව සාක්කි. වෙන කෙනෙක් නෑ මට. වෙන කියන දෙයක් නෑ. මෙපමණකට මේකට වෙහෙසිලා තියෙනවා. අන්න අත තියන්න විතරයි තියෙන්නේ. ඇඟිල්ල තියන්න විතරයි තියෙන්නේ. සාක්කිකාරයා ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. ඒතොර ඒකේන අර විදිහට දිසානතියක් පෙන්නව වෙනුවට, ඒකේන අර විදිහට ගෝල් එකක් පෙන්නව වෙනුවට, ඒකේන අර විදිහට වෛවර්ණ ස්වභාවයක් පෙන්නව වෙනුවට, ඒකේ සම්පූර්ණ විරුද්ධ ගුණාංගේ තියෙන්නේ ওই වඩන හිතේ. එහෙම නැත්නම් ওই සිහියේ තියෙන ගුණාංගේ තමයි එයා ගිහිලා විදහා දක්වන්නේ නැහැ. එයා ගිහිලා ලොකු ලයින් එකක් දෙන්නේ නැහැ. එයා ඉන්නවා බොහෝ විට නිහඬයි. හැබැයි ආසනේ දුන්නනේ. ආයි ඉතින් ඒ වෙලාව එතකොට අතාරින්නේ නැහැ. එතකොට මේක අධිපති තමයි. හැබැයි ඒ සුදුසු මොහොතේදී විතරයි. නැවතත් ආවව බැස්සනේ. ආවව අහිංසක බව. ආවව විවේකී බව. හොයන්න පුළුවන් වචන දෙක කතා කරනකොට මේක මේ නිවනට යන කෙනෙක්ද වෙන කොහේ හරි අනේකෙද්ද කියලා. වචනය දෙක තුනක් කතා කරනකොට තේරෙනවා අමුතු නිකන් පිස්සුවක්. හිතා ගන්න බැරි පිස්සුවක්. මේ මෙච්චර මේ පිස්සුවක් මොකද්ද? මේ සරල සිහිය කියන දේ වඩන කෙනෙක්ගේ කොහොමද එහෙම පිස්සුවක් තියෙන්නේ? තියෙන විදිහක් නැහැනේ. එහෙනම් ප්‍රතිපදාව වැරදිලා. ඔච්චර පිස්සුවක් ඔය ඉස්මලු වලට ගහන විදිහක් නැහැ. ඊට වැඩිය මෙන්න මේ සරලත්වය, මෙන්න මේ අහිංසක බව, මෙන්න මේ විවර්ණ ස්වභාවය තමයි ඔය පුරුදු කරන හිත, ඔය සිහිය. ඉතින් එහෙනම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සැහැල්ලුවක්, විවේකයක්, විවරණ ගතියක් නේ මතුවලා එන්න ඕනේ. අර විදියට ඉලක්ක මේ නම්බුනාම මේ ළඟා කර ගැනීම මේ විදියට මහා සංදර්ශනයක් මතුවෙන විදියක් නැහැ අර විදියට විසරද භාවයට පත් වෙන හිතක අර විදියට වෙන කෙනෙක්ගේ පිහිටක් නැතුව යන්න පුළුවන් හිතක ඒ විදියේ ස්වභාවයක් එන්න විදියක් නැහැ ඒ විදිහේ ස්වභාවයක් එන්නේ විදියක් නැහැ. ඒ වෙනුවට එයා බොහොම සරලයි. එයා බොහොම අහිංසකයි. එයා බොහොම විවරණ ස්වභාවයකින් තමයි වැඩ කරගෙන යන්නේ. වැඩ කරගෙන යන්නේ කරන දේ හැබැයි උපරිමින් කරනවා. මොකද්ද හේතු කාරණාව? මොකද්ද මේක පිටිපස්සේ තියෙන මොටිව්ස් කියලා හොයන්න බෑ ගොඩක් වෙලාවට. කරන එක උපරිමින් කළා තියෙනවා. මොකද මේකට මෙච්චර තියෙන ගාය කියලා හිතාගන්න බැරි ගන්නට කරලා තියෙනවා. එච්චරට සාර්ථකව කරලා තියෙනවා. හැබැයි මොටිව්ස් හොයන්න බෑ. මොටිව්ස් ගන්න බෑ අර විදිහේ ඉලක්කයක් අර විදිහේ අදහසක් එයා ඉදිරිපත් කරන්නේ නැහැ ඒ විදිහේ කියවීමක් ගන්න බෑ ඉතින් දෙවිවරුන්ට බැරි එකේ ඉතින් අනික් කට්ටිය වැඩක් නැහැ නේ ගෙවන්න උත්සාහ කරලා නිකන් බොරුවට වෙහෙසක් හදා ගන්නවා පීඩාවක් හදා ගන්නවා ඒ වෙනුවට තමන්ගේ නිවනක් බලා ගන්නකෝ තමන්ගේ හිත තුල වැලීම සැනසීමක් බලා ගන්නකෝ ඉතින් ඕක පිළිබඳ හරි ලස්සන කතාවක් කියනවා ක්‍රිෂ්ණමූර්ති මේ කියනවා යම් කිසි මේ 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 ඔය ඉන්නවා නේ ඉන්දියාවේ හිටින්න ඕනේ එක එක පිස්සෝ ඉතින් ඒ වගේ කෙනෙක් ගැන තමයි කියන්නේ කියනවා බලන්න මෙන්න මේ නිවන් දැක්කා මේ විදියට මේ සාක්ෂාත් කරා කියන මේ මිනිස්යාගේ හිතවිලි දාමේ බලන්න එයාගේ මේ thought process එක ඒකේ direction එක බලන්න මෙයා මේ ගොඩනගාගෙන යන තර්කය බලන්න කියලා ඔන්න ඉදිරිපත් කරන උදාහරණයක්. මෙයා කියනවා මට මම සාක්ෂාත් කරා. මම නිවන් දැක්කා. මම මේ විදියට රහතන් වහන්සේ කෙනෙක් කියන වචනින් කියමු. රහතන් වහන්සේ කෙනෙක් කියලා මෙයා කියනවා. ඉතින් මං ඇහුවා එයාගෙන් මේ සාක්ෂාත් කරාට පස්සේ මොකද තියෙන්නේ? සාක්ෂාත් කරාට පස්සේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? මොකක්ද ඒ අහන ප්‍රශ්නේ මම සාක්ෂාත් කරා මම ගිහිල්ලා තියෙනවා මම එම්ටි මම මේ විදිහට ළඟා කරගත්තා ඉතින් කියනවා මේ මේ වචන මේ මේ thought process එකේ මේ direction එකෙන්ම කිව්ව හැකි මෙයා මේ පැටලෝගෙන ඉන්නේ මේ thought process එක මේ විදිහට විදහා දක්වනවා නම් මේ විදිහට වයිවරණ නම් කිව්ව හැකි මෙයා පැටලෝගෙන ඉන්නේ ඉතින් ඕම කියලා ලොකු වෙලාවක් කතා කරලා මම සද්ද නැතුව අහගෙන ඉඳියා කියලා කියනවා අහගෙන ඉඳලා අන්තිමට මං ඇහුවා අර මුහුද පේනවද? ආ මුහුද පේනවා. ඔය මුහුදේ මේ මුහුද ඔබට ඔය අතට ගන්න පුළුවන්ද? දෝතට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ආ ගත්තාම මේක තවදුරටත් මුහුදද? ඔන්න ඒ විදිහට මම ඇහුවා කියලා හරි ලස්සනට පැහැදිලි කළ දෙනවා. අන්න අර මුහුද තියනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මෙන්න මේ කියන්නේ. ditta dhammo, patta dhammo, vidita dhammo. ඔය වචන ගොඩාක් කියලා තියෙන්නේ. දක්නා ලද ධම්ම ඇති, පැමිණි ධම්ම ඇති, වෙසසින් බැසගත් ධම්ම ඇති, දුර්ගල සැක ඇති, පහවු සැක ඇති, විසරද භාවයට පත් වූ මේ ශාසනය අයි වෙන පිටසක් ඕනේ නැහැ. වෙන පිටක් ඕනේ නැහැ. වෙන සරණක් ඕනේ නැහැ කාගෙකවත්. අන්න අර මුහුදට දිය වෙලා ගියා. ගටුගුරුන් දෙවියන් වහන්සේ කියන්නේ අර මෝඩ දියසුලියක් තියුණා. මේ මෝඩ දියසුලිය හිතුවා මෙන්න මේ මහා මුහුදක ගමනට එරෙහිව ගමන් කරන්න පුළුවන් කියලා. නමුත් දියසුලිය නැති වෙලා ගියොත් මූදෙත් වතුර දියසුලියෙත් වතුර ආයෝකෙ වෙන් කළ වෙන්න දෙයක් නැහැ. ඕකේයි දෝතට ගන්න දෙයක් නැහැ. මේ මූද මෙන්න බලන්න මගේ මේ මහ මූද මම අතට ගත්තා කියලා පෙන්වන්න දෙයක් නැහැ. අතට ගත්තාම ඒක තවදුරටත් මූදත් නොවේ. ඒක තවදුරටත් මොහොත නෙමෙයි අන්න ඒ වෙනුවට අලුත් විදහා දැක්වීමක් අලුත් නිරූපණයක් අර විදියට වෛවර්ණ ස්වභාවයක් මතුවලා ආවා නෑ ඒක තවදුරටත් ප්‍රകൃතිය නෙමෙයි ඒක තවදුරටත් මහා මොහොත නෙමෙයි ඒක ඒකෙන් වෙනස් පැවැත්මක් ඇති කරගත්තා නැවතත් අන්න මොහොතට දිය වෙලා ගියානේ හා නැවතත් ප්‍රകൃතිය තමයි නවතත් අර විදිහට වචන දාන්න පුළුවන් අන්න ditta dhammo patta dhammo ඒ වචන ටික කොහොම දැම්ම හැකි ඔන්න ඔය දේ තේරෙනවා නම් අන්න ඔය කියන ප්‍රතිපදාව ඔය වඩන ස්වභාවය හඳුනා ගන්න පුළුවන් අන්න මහ මුහුදෙත් වතුර අර දියසුලියෙත් වතුර මේ දෙකම අන්න ඒකේ වෙන් කරන්න දෙයක් නැහැ වෙන් කර නිරූපණය කරන්න දෙයක් නැහැ දෝතර ගත්තනේ ඒක තවදුරටත් මහ මුහුද නෙමෙයි දෝතර ගත්තානේ අන්න ඒකේ නිරූපණයක් මතුවලා එනවා ඉතින් එක්තරා විදිහක බණක් කියනවා කියන්නේ අන දෝතතරම් පෙන්වීමක් තමයි. එහෙම නැත්නම් ඉතින් කතා නොකර තමයි ඉන්නේ වෙන්නේ. හොඳ බබණ කියලා කියන්නේ. මුකුත් නොකිය ඉන්නවා. ඈ නෑ සුපිරිමව තියෙන කියන්න පුළුවන් හොඳම විදිය තමයි ඒක. මුකුත් නොකිය ඉන්නවා. කිව්ව ගමන් අන දෝතර ගත්තා. අන්න මහමුදර් නෙමෙයි තවදුරටත් ඒක. ජමාරුවෙන් නමුත් ඉතින් දෝතර ගන්නත් වෙනවා ඉඳලා හිටලා. ඉතින් ත්‍රිපිටකේ පුරාවට තියෙන අන දෝතර ගත්ත අවස්ථාව. ඒ මහමුදෙන් චුට්ටක් වෙන් කරලා අරගෙන අල්ල දෝතට අරන් පෙන්නනවා. හැබැයි තවදුරටත් ඒක මුහුද නෙමෙයි. අර ප්‍රകൃතිය ඒක තුල නෑ. ඒ වෙනුවට වෙනස් පැවැත්මක් ඇති වුණා. වෙනස් නිරූපණයක් ඇති වුණා. නමුත් ඒ විදිහ උත්සාහයක් දරනවා සමහර වෙලාවට. අන්න පස්සේ එන ජනතාවට අනුකම්පාවෙන් කියලා තමයි මේ වචනේ. ওই වචනේ තමයි තියෙන්නේ සාමාන්‍ය සූත්‍ර දේශනාව ලෝකෙට. නෑ. මේ පච්චිම ජනතාවට පස්සේ එන කට්ටියට කොච්චි පිටිපස්සෙන් එන කට්ටියට ඈ මේ අනුග්‍රහයක් විදියට මේකෙන් දිය දෝතක් වෙන් කරලා පෙන්නනවා. හැබැයි පෙන්නවට මොකද වෙන් කරපු ගමන් වචනෙට දාපු ගමන් නිරූපණය කරපු ගමන් ඒක තවදුරටත් මහමුහුද නෙමෙයි. ඉතින් ඔන්න ඒ වගේ ස්වභාවයක් තම තමුන් තීරණය කරන්න. තම තමුන් බලන්න තමුන්ගේ මේ වගේ ස්වභාවයක් මතුවෙනවද? මේ වගේ ගුණයක් මතුවෙනවද? ඒ විදිහේ ගුණයක් වැඩෙනවද කියලා. වැඩෙනවා නම් හරි. ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් වැඩෙනවා නම් නැවත නැවත ප්‍රශ්න කරලා යුතුයි. නැවත නැවත විමසිය යුතුයි. මොකද්ද මම මේ වඩන ප්‍රතිපදාව? මේ සිහියද වඩන්නේ වෙන මොකක් හරි එකක්ද? ගොඩ දෙනෙක් ඔය සිහිය කියලා නිකන් මාන්නේ වඩනවා. ඉරිසියාව වඩනවා. එක එක ඒවා වඩනවා ඉතින්. එක එක්කෙනාගේ කමටහනට අනුව ඈ ඉතින් පැයක් වාඩි වෙලා ඉරිසියාව වැඩුවා කියලා කියන්න පුළුවන්. පැයක් වාඩි වෙලා මාන්නේ වැඩුවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් ඒක නිසා තම තමුන් තීරණය කරන්න ඕනේ. තම තමුන් විමසලා බලන්න ඕනේ. තම තමුන් නිරීක්ෂණය කරන්න. අර විදිහට මොහොතක් නතර වෙලා බලන්න මම මේ වර්තමාන මොහොත රකින්නවද? මම මේ කියන ප්‍රතිපදාව වඩනවද කියලා. ක්‍රමානුකූල කරගෙන යන කෙනෙක් අන්න අර මුහුදට දිය වුණා වගේ. ආ ඒක අතට අරන් පෙන්වන්න දෙයක් නෑ තවදුරටත්. ඉතින් එන්නේ දියවීම පිළිබඳ උදාන වාක්‍යයක් අද අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. අර විදිහේ වෙනම පැවැත්මක් නිරූපණය වුණාට මොකද? ඔන්න මේ ස්වාමීන් වහන්සේ මේ මහා මුහුදට දිය වෙලා ගියා වගේ. ආයි භාග්‍යවතුන් වහන්සේට මේ පහළවෙච්ච බුදු කෙනෙක්ට උදාන වාක්‍යයක් කියන්න හිතෙනවා. සතුටු වාක්‍යයක්. සතුට ප්‍රකාශ කරන යාන්තම් එකෙට තේරුණා. යන්තම් එකට තේරුණා. ඉතින් අපිත් කල්පනා කරමු මේ වැනියු තේරීමක් සඳහාමත් මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේ අද දිනත් අප වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් කරන ලද ඒ කාලෝචිත නැවත නැවත මෙනෙහි කළ හැකි ඒ ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවනීය කෘතඥතාවයේ පින්දීමෙන් පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා
වහන්සේගෙන් එහෙමනම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ ගමනක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ අවස්ථාව ලබා ගමු උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට නැවතත් මම පාලි මහත්මයාට මාරුයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛි හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් අමතමේ බන්ති.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්ති.
සුඛි හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛි හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
අභිවදන සීලිස නිච්ඡං වද්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දම් පසිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු
සෝපත් සේවා හැම දෙනාටම තෙරුවන් සරණයි.